사도 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 දසබලසීලප්පබවානිබ්බානමහාසමුන්දපරියන්තා අට්ඨංගමග්ගසලීලාජිනවචන නදීචිරන් වසතු දසබලබුදුන්නම් සිල්මුදුනතින් මතු නිවන්නම් මහාසමුදුරකිලවරකුටැති සතතින් අරියටගි මග සිලිලින් සිල්ලූ නිති සුවදෙන ජිනවදන් ගඟබූ කල් ගලාවාසව සතන් සනහා සාදු සාදු සා සාදු 2021 වසරේ දෙවැනි මාසේ 26 වෙනිදා නවන් පුරපසළොස්වක බොහෝ දවසේ වැදගත් උදාර ශාසනික ඉතිහාස කරුණු රාශියක් මුල් කරගෙන පෙරදරි කරගෙන අද දවසේ අපි මේ වැඩසටහන සිදු කරන්නේ. ප්‍රථම මහා සංඝ පිරිස මේ ශාසන ධර්මයට එකතු කරමින් අග්‍රශාවක තනතුරු ලබා දෙමින් බොහොම වටිනා කියන සිද්ධි සමුදායක් සිද්ධ වුණා. ඒ වගේම ඒ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාගේ ඒ චරිතාපදානය බොහෝම කෞරවයෙන් සිහිපත් කරන මේ සමය බොහොම යෞවනය දෙන්නෙක් හැටියට අස්සදි මහරහතන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනුවත් වෙලා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න පැමිණිලා ඒ පැමිණෙන මොහොතේදී ඈත තියාම බුදුරජාණන් වහන්සේ නැතඟට ගැටුණු සැනින්ම බුදුරජාණන් වහන්සේ අනිකුත් මහා සංඝරත්නයට ප්‍රකාශ කරනවා, අර ඈතින් එන කුල කුමරුවන් දෙදෙන තමයි මගේ අනාගතයේ අග්‍රශාවකයන් වහන්සේලා බවට පත් වෙන්නේ කියලා. ඉතින් පින්වත්නි, මහා සංඝරත්නයට විමතියක් ඇති වුණා. මෙච්චර පැවිද්දෙන් වැඩි මහල් අය ඉද්දි අර ඈතින් වෙන මේ යෞවනය දෙන්නේ, ගැටවරය දෙන්නේ මොකද මේ අග්‍රශාවක තනතුරක් කරා යොමු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කියලා. අද කාලේ වගේම පින්වතුනි, එදත් ඒ කතිකාව අනිකුත් භික්ෂූන් වහන්සේලා අතර ඇති වුණා. සමහර අය අප්‍රසාදේ වගේ පළ කළා. බුදුහාමුදුරුවෝ, ඇයි එහෙම කරන්නේ? මේ පැරණි අයට මුල් තැන දෙන්න එපාය, අපි සුදුසු නැද්ද කියලා. ඊට පස්සේ තමයි මේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාගේ දෙපළගේ ඒ සාංසාරික ජීවිත කතාවත් අද වගේ දවසක දේශනා කරවදාලා සීල දෙනාගේම සැකදුරු වීම පිණිස පින්නතුනේ. සැකදුරු වීම පිණිසයි. මොකද සසර මේක එහෙම ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. පාරමී පුරලාගෙන ආපු කෙනෙකුට ලබන්න තියෙන දෙයක්. එහෙම මේ අපේ මේ හිතුමනාපට කෙනෙකුට ලබා දෙන බාහිර තනතුරක් වගේ දෙයක් නෙමෙයි කියන එක පැහැදිලි කරලා දුන්න පෙන්නතුනේ. ඒ වගේම පාතිමොක්ක සංවර සීලය ධර්මය දේශනා කරපු දවසක්, අනුදෙන වදාළ දවසක්. ඉතින් ඒ වගේ කාරණා තව බොහෝමයක් තියෙනවා. ශාසන ඉතිහාස කතාව අපිට පින්නතුන්ට පුළුවන්කම තියෙනවා අන්තර්ජාලයෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම පොහොය වර්ණාව කියන පොත පරිශීලනය කරොත් හැම පොහොයකම තියෙන වැදගත්කම් ටික කියව ගන්න පුළුවන්. ඒකේ ගොඩාක් විස්තර තියෙනවා. සාමාන්‍යයෙන් පැයක විතර කියන්න තරම් විස්තර අඩංගු වෙලා තියෙනවා ඒ පොතේ. ඉතින් ඒ නිසා අපි ඒ විදියට සාසනික කරුණු කීපයක් මතක් කරගෙන අද භාවනා වැඩසටහන පටන් ගන්නවා. මුලින්ම පින්වත්නි, සුළු වෙලාවක් සිත පහන් කරගමු, සිත තැම්පත් කරගමු. අපි ධර්ම දේශනාවට සුදුසු වන පරිදි හිත සංසම් කරගමු. අපේ පින්නතුන් දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා සිද්ධ කරන්නේ දර්ශනයෙන් කියලා. ඒ වගේම දන්නවා ප්‍රත්‍යක්ෂතාවයෙන් කියලා. දැනුමින් නෙමෙයි කියලා දන්නවා. උගත්කමෙන් උකහාගත්ත දෙයකින් නෙමෙයි. උගත්කම කියලා කියන්නේ උකහාගත්ත දෙයනේ. ඒ කියන්නේ කොයි වාරි පොතක කවුරු හරි කියපු දෙයක් එයා උකහා ගන්නවා. ඒක එහෙමයි කියලා. එහෙම දෙයකනොත් නෙමෙයි. ඇස්සරල බලලා පටිච්ච සමුප්පාදයාගේ රැස්වීම සහ ඒ විසිර යාම යම් සංස්කාරක ධර්මයක හේතු ප්‍රත්‍යක් තියෙනවාද? හේතු ප්‍රත්‍යක්, ඒ හේතු ප්‍රත්‍යේ යම් නිරෝධයක් තියෙනවාද? ඒ නිරෝධයක් එහෙමනේ බුදුහාමුදුරුවන්ගේ ශාසන ධර්මය හඳුන්වල දුන්නේ අස්සජි මහරහතන් වහන්සේ. එහෙමයිනේ, යේ ධම්මා හේතුඵලෝ තේ සංහේතු තථාගතෝ ආහ. යම්කිසි හේතු ප්‍රත්‍යක් තියෙනවා නම් මේ ලෝකේ ඒ හේතු ප්‍රත්‍ය කියලා දෙනවා බුදුහාමුදුරුවෝ. ඒ හේතු ප්‍රත්‍යන්ගේ යම් නිරෝධයක් තියෙනවද? ඒ නිරෝධය කියලා දෙනව බුදුරජාණන් වහන්සේ කියලා කියනකොටම පින්නතුනේ මේ ඇත්තන්ගේ නුවණ බොහොම ගැඹුරින් වැඩිලා තිබුණු නිසා, සසර පුරුදු තියෙන නිසා මෙන්න අපි හොයපු ධර්මය දේශනා කරන බුදුහාමුදුරු ඔන්න වැඩ ඉන්නවා. ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. අපි වෙන දෙයක් නෙමෙයි හොයන්නේ. අපිට ප්‍රධානම අවශ්‍යතාවය දැන ගැනීමට වඩා අප ළඟ තියෙන දුකෙන් නිදහස් වීම. කාලඟක් තියෙන දුකෙන් නිදහස් වීම. මේ මොහොතේ පින්වතුන් ළඟ තියෙන තත දකින්න ඕන. මොනවද මේ තත කියන්නේ? තත දකින්න ඕන. තත කියලා කියන්නේ තත්ත්වාකාරය, පවතින ස්වභාවය. මේ මොහොතේ මගේ සිතෙහි පවතින ස්වභාවය, ජීවිතයේ පවතින ස්වභාවය. තේරුම් ගන්න. මේකට තවාතකින් කියන කායගත සතියේ ඵල ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ඵල ප්‍රයෝජනය තමයි මෙන්න මේ තත දැන ගැනීම. එහෙනම් ඵල ප්‍රයෝජනයක් නැති භාවනාවක් වැඩක් නැහැ නේ. ඒ නිසා පින්වත්නි ඵල ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද මේ ඵල ප්‍රයෝජනය? මෙන්න මේ මොහොතේ තත දැන ගැනීම. මේ මොහොතේ පැවැත්ම හඳුනා ගැනීම. දැන් මෙතෙන්ට ඇවිල්ලා පින්නතුන් අමුතු ජීවිතයක් ආරෝපණය කරගත්තා නම් දැන් අපි ඉන්නේ භාවනා මධ්‍යස්ථානේ, දැන් අපි ඉන්නේ පන්සලේ කියලා කල්පනා කළා. ආරෝපණයක් ඇති කරගත්තා නම් ඔන්න ආරෝපණය තමයි පේන්නේ. තේරුණා නේද පින්නත්? ඒ ආරෝපණය තමයි පින්නතුන්ට පේන්නේ. එහෙම නෙමෙයි අපි බලන්න ඕන මෙතෙන්ට එන්න කලින් ඉඳලම, ගෙදර ඉඳලා එන මොහොතේ ඉඳලම, සූදානම් වෙන මොහොතේ ඉඳලම තිබුණු මනස දැන් ආරෝපිත මනසකින් මෙතන පැය කීපයක් ඉඳලා නැවත ස්වභාවික තත්වයට පරිවර්තනය වෙලා, තමන්ගේ පෙරහිටි තත්වයට පරිවර්තනය වෙලා ගමන් කරන එක නෙමෙයි අපි කරන්න ඕන. අපි ජීවිතේ ආරෝපණය කරගන්න හරි දක්ෂයිනේ. මගුල් ගෙදරට එක ආරෝපණයක්, මල ගෙදරට තව ආරෝපණයක්, පන්සලට තව ආරෝපණයක්, ඥාති මිත්‍රාදීන් ළඟ තව ආරෝපණයක්, යහළු යෙහෙළියන් අතර තව ආරෝපණයක්, තමා තනියෙන් ඉන්නකොට තවත් ස්වභාවයක් ආරෝපණයක්. ඒක එහෙමද නැද්ද? ඒක එහෙම තමයි. ඒ නිසානේ පින්වත්නි අපිට නළු නිළියෝ කියලා කියන්නේ. අපි නළු නිළියෝ, මේ වේදිකාවක්, මේ මහා පොළොව වේදිකාවක්. ඒකේ නළු නිළියෝ. දැන් ඔතන සැබෑ කෙනා කොහෙද ඉන්නේ? මේ හැමදේම අපේ සැබෑව කියලාත් අපිට හිතන්න පුළුවන්. මේ හැමදේම සැබෑව කියලා හිතන්නත් පුළුවන්. සතෙක් පුජ්‍යලයක් නැති තැන සතෙක් පුජ්‍යලයක් හදාගෙන ආරෝපණය කරගන්නවා. ආරෝපණය වෙලා තියෙනවා. අපි පිළිබඳව අපි හරියට තේරුම් ගත්තනම් පින්නතුනේ විද්‍යාව කියන්නේ අන්න ඒක. තමා පිළිබඳව තමා හරියට තේරුම් ගැනීම තමයි විද්‍යාව. තමන් හරියට තේරුම් නොගැනීම තමයි අවිද්‍යාව. අපිට අපි තුලම ස්පර්ශ කරගෙන තේරුම් ගන්න තියෙන ධර්මය ඇයි අපි දැනුමෙන් ගන්න හදන්නේ? දැන් කාට කවුරු හරි ඔබ මෙහෙමයි කියලා කිව්වොත් ඒකද හරි? ඔබට ඔබ දැනෙන විදියද හරි? ඔබට ඔබ දැනෙන විදියනේ හරි පින්නත්. එහෙනම් ධර්මයකින්, වෙන ආගමකින්, වෙන ඉගැන්වීමකින් කොච්චර ජීවිතය කියන්නේ මෙයයි කියලා උගන්වනවට වඩා කොච්චර නිවැරදිද තමන්ට දැනෙන විදිය. දැනෙන විදිය දැනගන්න. දැනෙන විදිය දැනගන්න. දැනෙන විදිය දැනගන්න අපි කරගත යුතු භාවනාව මොකද්ද? කායගත සතිය. ඒකටම තමයි ආත්ම ගවේෂණය කියලා පාවිච්චි කරන්නේ. සති සම්පජඤ්ඤය එහෙම කියලා විවිධ විදියට ඒ භාවිතාවන් සිද්ධ වෙනවා. ඒ හැම දෙයකින්ම මේ ආත්ම ගවේෂණය තමයි සිද්ධ වෙන්නේ. ධර්මය ශ්‍රේෂ්ඨයි. තමන් කොහොමද? මම නම් එහෙම නෑ. ධර්මය ශ්‍රේෂ්ඨයි මම එහෙම නෑ කියලා කියනවා. ඒ කියන්නේ හැම ආගමකම එක නෙවෙන්නේ. අපේ ආගමේ ශාස්ත්‍රවරයා ශ්‍රේෂ්ඨයි. ඔබ ඒ අජූතයි. දහාගම විතරක් නෙමෙයි, දැන් බෞද්ධයෝ හැමතිස්සෙම අපේ බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨයි. අරගොල්ලෝ අපේ ජේසුස් ශ්‍රේෂ්ඨයි. අපේ නබි ශ්‍රේෂ්ඨයි. අපේ හින්දු අය ඒගොල්ලෝ ඒ විෂ්ණු ගණේෂ ඔයගොල්ලෝ ශ්‍රේෂ්ඨයි කිය මිනිහා අජූතයි. ඒ නිසා මම ආගමික ශාස්ත්‍රවරයෙක් ශ්‍රේෂ්ඨ කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මේ අජූත මනස, අජූත මනස ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න. එහෙම නැත්නම් කුසලස්ස උපසම්පදා කරගන්න, කුසලයෙන් වඩා වර්ධනය කරගන්න. ඒසා දාසෙක් බිහි කරන්නට නෙමෙයි, ධම්මානු ධම්ම ප්‍රතිපත්තික මනුස්සෙක් බිහි කරගන්නයි අවශ්‍ය කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිසි වෙලාවක පින්නතුනේ මේ එහෙම දාසෙක් සේවකයෙක් බිහි කරගන්න උත්සාහ කරගත්තේ නෑ. ධර්ම දාසල, බුද්ධ දාසල, සංඝ දාසල හිටියට නම් වශයෙන් දාගත්තට එහෙම දාසයෝ බිහි කරගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ කෙළවරට ගිහාම පින්නතුනේ ශිෂ්‍යයා ගුරුවරයා කියන තැනින් එහාට ගෙනියනවා. ඒක ඔබට තේරුම් ගන්න අපහසුද මන් දන්නේ. ශිෂ්‍යයා ගුරුවරයා කියන තැනින් එහාට අපි ගමන් කරනවා. දැන් ධර්මය අවබෝධ කරගත්තාම පින්වත්නි, ඒ අවබෝධ මාර්ගයට ඇතුල් වෙනකොටම ශිෂ්‍යයා ගුරුවරයා නැති වෙනවා. අවබෝධයෙන් මෙහා තමයි ශිෂ්‍යයා ගුරුවරයා සිටින්නේ. ඉතින් එහාට ගමන් කරනකොට ශිෂ්‍යයා ගුරුවරයා නැහැ. එතන ඉඳලා ජීවිතේ දකින්නේ ශිෂ්‍ය භක්තියෙන්, ගුරු භක්තියෙන් නෙමෙයි. මේ මගේ ශිෂ්‍යයා කියලා කල්පනාවකුත් නැහැ ගුරුවරයාට. මේ මගේ ගුරුවරයා කියලා කල්පනාවකුත් නැහැ ශිෂ්‍යයාට. ගුරුවරයා වැරදි දෙයක් කිව්වොත් එimhe ඒකත් දකිනවා ශිෂ්‍යයා. ශිෂ්‍යයා වැරදි දෙයක් කිව්වොත් එimhe ගුරුවරයා ඒක දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේ පරිශ්‍රණය කරපු අවස්ථාව පින්වතුන්ට මතක් කරලා දෙන්නම්. රහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ දේශනා කරනවා ඔබ රහත් නෙමෙයි කියලා. කොහොම වේද? ඉතින් බුදු කෙනෙක් ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ පරීක්ෂාවට. සහ නිකුත් භික්ෂූන් වහන්සේලාට අනුශාසනා මූලාශ්‍රවයක් ගොඩනගා ගැනීම සඳහා ඒ වගේ දෙයක් පින්වත්නි මතක් කරනවා. පරීක්ෂාවට කරන දෙයක් ඒක. ඔබ තාම රහත් බවට පත් වෙලා නැහැ කියලා කිව්වහම මොකද කියන්නේ? මම යනවා යන්න මෙතනින් මන් රහත් නෑ කිව්වා. ඒ වගේ මං ආයෙන්නේ මේකේ මම මෙච්චර අමාරුවේ බොහොම කාලයක් මේක වඩා ගත්තා මං රහත් නැහැ කිව්වා මට ඉඳලා වැඩක් නැහැ මෙතන ඒ වගේ මෝඩ තැනක නම් කොහොමවත් රහත් නෙවෙයිනේ ඒ වගේ මෝඩ තැනක ඉන්නවා නම් එතකොට එවැනි අවස්ථා දෙනවා පොතේ ධර්මයේ ඉතින් මං ඒකේ අර්ථයන තැන් ඒව මේ ඔක්කොම කියන්නේ නැත් එක්ක එතකොට වෙන දිහාවකට යනවා අපේ විදර්ශනාව දැනුමට යනවා එනිසා මං අර අවශ්‍ය කරන කාරණේ කරන සුළු කොටස විතරයි මතක් කරන්නේ අනිත් ඒ පිටු අංක ඒව මම මොකුත් තැන් ඒව මතක් කරන්නේ නැහැ පොතේ තියෙනවා අවශ්‍ය වුණොත් කෙනෙකුට මේ කියන්න පුළුවන් දැනුම පිණිස අවශ්‍ය කළොත් එවිට රහතන් වහන්සේලා දීපු උත්තරේ මොකන්ද පින්වත්නි රහතන් වහන්සේලා දීපු උත්තරේ තමයි ඒක භාග්‍යවතුන් වහන්සේ මමනේ දන්නේ ඔබට කෙනෙක් ඔබ සෝහාන් සකදාගාමි රහත් කියලා කිව්වහම ඇත්ත වශයෙන්ම වෙන කෙනෙක් එහෙම අපිට බදවිය දුන්නත් නැතත් ඇත්තෙන්ම තමන් ළඟ තියෙන ಗುಣ තමන් ළඟ තියෙන බර තමන් ළඟ තියෙන සංයෝජන කවුද දන්නේ තමාමයි ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ පිරිසුදු අපිරිසුදු කම දන්නේ තමමයි වෙන කෙනෙක් නෙමෙයි පිරිසුදු අපිරිසුදු කම දන්නේ තමමයි සංයෝජන කීයක් අඩු වෙලා තියෙනවද කියලා තමන්ට බලන්න පුළුවන් අපේ පින්නතුන් අතරින් මට හොඳට මුණ ගැහෙනවා ගොඩක් අය මුණ ගැහෙනවා ප්‍රධාන සංයෝජන තුනකින් ප්‍රහීන වෙච්ච පින්නතුන් මුණ ගැහෙනවා ඒගොල්ලන්ට හිතා ගන්න බැහැ තවත් කෙලෙස් ඒවා මේවා තියෙනවා අහුවෙනවා ටිකක් කේන්ති යනවා තරහා යනවා රාග ආදී සිතුවිලි පහළ වෙනවා තව ඇලීම් බැඳීම් ධර්මවලන්ට තියෙනවා ඒ වගේ ප්‍රශ්න ඉතින් ඇති වෙනවා ඉතින් බලන්න මේ සංයෝජන තියෙනවද කියලා සක්කාය දිට්ඨි තියනවාද අනේ නෑ හැමදෙම ආත්ම දෘෂ්ටියකින් මගේ ජීවිතේ දැන් බැලීමක් ආරම්භයක් සිද්ධ වෙන්නේ හොඳට බලන්න එක එහෙම තැනක ඉඳලා නෙමෙයි බලන්නේ එහෙම තැනක ඉඳලා අර එහෙම බලන ගතිය දැන් නෑ කියනවා ඊට පස්සේ ආනහද ධර්මයේ පිළිබඳව මාර්ගයේ පිළිබඳව සැකේ ආයි තව කොහේ හරි මගක් තියෙනවා මේට වඩා හොඳ කිව්වන් නිකන් දුවන්න හිතන ගතිය අර ඉස්සර තිබ්බනේ ඔව් හැමතැනම දිව්වහා මුදුර අපි හැමතැනම දිව්ව තමයි අතන හොඳයි කියනකොට හිට දුවනවා මේට හොඳයි කියනකොට මෙහෙ දිව්වා දැන් ඒක තියෙනවද කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒක ඉවර වුණා ඒක නෑ හා ඒකත් නෑ ඊට පස්සේ වෙනත් ප්‍රතිපදාවක් නිවන් දකින්න ශීලබ්බත පරාමාස කියන එකට ඒවත් ඇතුළක් වෙනවා. මේනි ප්‍රතිපදාවක් මේක සංක්ෂිප්තව මතක් කරන්නේ. තියනවද කියලා හිතෙනවද සැක හිතෙනවද මේ මාර්ගය හරිද වැරදිද? කිය අනේ නෑ ස්වාමීනි ඒකත් නෑ. මේක තමයි එකම මාර්ගය. මේක සංස්කාරකයාගේ සංසිඳන මාර්ගය. මේක චිත්ත භාවනා නෙමෙයිනේ. මේක අපතිට භාවනා. විහිතන් නැති භාවනාවක් මේක. චිත්ත භාවනා කියන සමාධි වඩන හැමතැනම තියෙන පින්නන්නේ චිත්ත භාවනා. මොකද්ද ඒ චිත්ත භාවනා කියන ඒකේ වචනේම තියෙනවනේ සිත මුල් කරගෙන කරන භාවනාව. හිතෙන් හිත හිතා ඉන්නවනේ. හිතෙන් හිත හිතා ඉන්නවා. හිතනවා කියන්නේ එකක් විමසනවා නුවණින් විමසනවා කියන්නේ තව එකක් ඉතින් පින්නතුනේ මේක චිත්ත භාවනාවකුත් නෙමෙයි ඒ නිසා මට මාර්ගය පිළිබඳවත් ඔන්න සැක දුර වෙලා තියෙනවා තව කාලයක් පරීක්ෂා කරලා බලන්න දැන් මාස 6 7 පරීක්ෂාවක් යෙදුනම මම ප්‍රශ්නයක් නැහැ. කොහොම හොදයි. කෝටියක් දුන්නත් දෙකක් දුන්නත් තුනක් දුන්නත් දහම් නොදහම් කියන්න සඟුන් නොසඟුන් කියන්න බුදුන් නොබුදුන් කියන්න සිත් පහළ වෙයිද? අර පහුගිය කාලේ අර ගායිකාවක් සල්ලි වලට හැමතැනම යාච්ඤාවක් දාගෙන යන්නේ ඒ මේ බුදුගුණ සින්දු කියපු අය. හොඳ බෞද්ධය. ඒ වුණාට සල්ලි වලදී එක්තරා තැනකදී නැවෙනවා. සල්ලි වලදී එක්තරා තැනකදී නැවෙන බුදුන් නොබුදුන් කියනෝ දහම් නොදහම් කියනෝ සඟුන් නොසඟුන් කියලා කියනවා. යම් යම් හේතුන් නිසා විවාහය නිසා තනතුරු නිසා රස්සාව නිසා මුදල් නිසා බුදුන් නොබුදුන් කියපු දහම් නොදහම් කියපු සඟුන් නොසඟුන් කියපු අය ඕන තරම් ලෝකේ ඉන්නවා. ඇයි අපිට පේන සත්‍ය තුල ඍජුව පිහිටන්නේ නැත්තේ? දකින සත්‍ය තුල පිහිටන්නේ නැත්තේ? එහෙම නැත්තම් එයාට ඒ නිවැරදි පෞරුෂයක් නැහැ පේනවත් නැහැ. තමන්ට පේන සත්‍ය තුල තමන් පිහිටන එකට තමයි කියන්නේ පෞරුෂය කියලා කියන්නේ. ඒක තියෙන්න ඕන. ඒක පින්වත් නේ ඒක තමයි අපි ළඟ තියෙන රජකම. ඒක තමයි අපි ළඟ තියෙන ජේෂ්ඨකම. ඒක තමයි අපි ළඟ තියෙන ශ්‍රේෂ්ඨකම පින්වත්. ඒක හැබැයි තින් නුවණින් භාවිතා කරන්න ඕන. මෝඩයන් ඉස්සරහා සත්‍ය වෙන්නන්න යන්න ඕනේ. ඒ මනුස්සයට අනුගත වෙලා ජීවත් වෙන්නත් අපි ඉගෙන ගන්නත් ඕන, නුවණින් කටයුතු කරන්නත් ඕන. අර මෝඩ කියමනක් තියෙනවානේ, මොකද්ද මේ ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා මේ මෝඩයන්ගේ මෝඩ කතා. ඒවා කරන්න ගිහිල්ලා තමයි ඔය ගොඩක් අය මේ ගැටලු ඇති කරගෙන තියෙන්නේ. ඇත්ත කියනවා වුණත් බොහොම නුවණින් පාවිච්චි කරන්න ඕන. බොරු කියනවත් කියන අයවත් ඇත්ත කියන අයවත් මේ ජීවිතේ ජයගන්නේ දැනට සුදුසු දේ කතා කරන අය. තේරුණාද? බොරු කියන අයත් නෙමෙයි ඇත්ත කියන අයත් නෙමෙයි ජීවිතේ ජයගන්නේ දැනට සුසු දේ කතා කරන අය. බිම වාඩි වෙන අයවත් උඩ වාඩි වෙන අයවත් නෙමෙයි ජයගන්නේ දැනට සුදුසු විදියට, ඔව් තමන්ට අදාළ විදියට වාඩි වෙන අය, සුදුසු ආසනයේ ඉන්න අය. ඒ නිසා ඒ සැලකිල්ලෙන් ඉන්න ඕන වෙනවා. ඉතින් පින්නතුනේ ඒක තමයි හැටි. අර සාසන ධර්මයේ ඉතිහාසයේ එක්තරා දුප්පත් මිනිස්සෙකුට එක්තරා ඕසත් දේව කුලයේ හිටපු කෙනෙක් ඇවිල්ලා කියනවා, මම ඔබට නිවසක් දෙන්නම්, රන් කහවණු මෙච්චර ලබා දෙන්නම්, ධන දහන්නේ මෙච්චර ලබා දෙන්නම්, ඉඩකඩම් මෙච්චර ලබා දෙන්නම්, ඔබ එක දෙයක් කරන්න ඕන කියනවා. මේ පරීක්ෂාවකට මේක කරන්නේ මේ බුදුහාමුදුරු සරණ ගිහිල්ලා ධර්මයේ දැක්කයි කියන අයගේ හැටි කොහොමද කියලා බලන්න. හැබැයි ඔබ බුදුන් නොබුදුන් බුදුහාමුදුරු බුදු වෙලා නැහැ කියලා කියන්න ඕන. දහම් නොදහම් කියන්න ඕන. සඟුන් නොසඟුන් කියලා කියන්න ඕන කියනවා. එතකොට මොකක්ද දීපු උත්තරේ? මට කොච්චර ධනය දුන්නත්, මට කොච්චර දේවල් දුන්නත් මං ඒක නම් කියන්නේ නැහැ කිව්වා. මට ඒක කියන්න බෑ කිව්වා. ඒ කියන්න බැරි දැඩි මතධාරී බව නිසා නෙමෙයි, දකින ඇත්ත කොහොමද හෘද සාක්ෂියට විරුද්ධව ප්‍රකාශ කරන්නේ? දකින ඇත්ත විරුද්ධව ප්‍රකාශ කරන්නේ නැහැ. දකින ඇත්ත විවේචනය කරන්න බැහැ. දැන් පින්නතුනි මෙතන කවුරුවක්වත් අද දවසේ ධර්ම අවබෝධය හරේ මෙහෙ උන් නැති වුණොත් හාමුදුරු බැනුම් අහන්නේ නැහැ. කීප දෙනෙක්වත් අවබෝධ වුණොත් හාමුදුරු බැනුම් අහනවා. ඒ බැනුම් අහන්නේ ඕ කොහොම වෙන්න බෑ.
ඕක මෝහනයක්. ඕක බොරුවක්. ඕක මිනිස්සු රැවැට්ටීමක්. ඕක විකෘතියක්. ඔහොම විදිහමද සෝහන්? ඔහොම වෙනවද මාර්ගඵල අවබෝධ වෙනවද? තේරෙන්නේ නැද? මම බැනුම් අහන්නේ ඔබ ඇත්ත අවබෝධ වෙන තරමට. අද කවුරක්වත් අවබෝධුන්නේ නැති වුණොත්? ඒක ඉතින් අපි කියන වගේම බණක්. ඒක සාමාන්‍ය බණක් නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. බණේ කිසි අඩුවක් නැහැ. මොකද අපි කියද්දිත් අවබෝධ වෙන්නේ, එයා කියද්දිත් අවබෝධ වුණේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කවුරු හරි අවබෝධ වුණයි කියලා කියන්නේ මම බැනුම් අහන දුදානම් එලා ඉන්න ඕන. ඒ වගේම අවබෝධ වෙච්ච කෙනාටත් අර කොවුලෙක් හම්බුනහම කපුට වට වෙලා කොටනවා වගේ අර අවබෝධ වෙච්ච කෙනාටත් ඔය ඔය රැවටුණානේ. ඔය ඕක තමයි මුලා වීම. ඕක තමයි අවිද්‍යාව. ඔය වගේ රැවටෙන්න එපා. ඕගොල්ලෝ ඔය රැවටීමෙන් අපාය යනවා කියලා කියන්නට ඉඩ තියෙනවා. අවබෝධය නැහැ මම සාමාන්‍ය පුතජ්ජන්. අන්න ඒකනේ අපි වගේ ඉන්න ඕන. මේකත් අර හිරගෙවල් වල වගේ තමයි. වෙනස් වෙන්න, ඉහළට යන්න, ලොකු වෙන්න ඒව බෑ. අපි වගේ ඉන්න ඕන. තේරුම් ගන්න රහසේ මේ සමාජයේ තියෙන පුහුදුන් බව, මෝඩකම, ග්‍රාම්‍ය බව, හීන බව හොඳට තේරුම් ගන්න. තේරුණා නේද? හීන බව, දුර්වලකම් හොඳට තේරුම් ගන්න. ඒ නිසා අවිද්‍යා පරමම් මලං ලොකුම මලකඩේන් වෙලිච්ච සමාජයක්. සිවුරු දාගෙන හිටියත්, සිවුරු නොදා හිටියත් අවිද්‍යාවෙන් යුක්ත නම් වැඩන්නේ නැහැ නේ හාමුදුරුවනේ. දැන් ওই මහා ලොකු බේගල් ඇද බාන වෙලාවල් වලට, ලොකු ධර්ම ඇදල බාන වෙලාවට උන්වහන්සේලාගේ අහන්න ඕන දේ තමයි. උන්වහන්සේ දර්ශනය දැකලද නැහැ. එහෙම වැඩන්නේ නැහැ. වැඩන්නේ නැහැ. උන්වහන්සේගෙන් ප්‍රශ්නයක්වත් අහන්න බෑනේ. ඒක නිකන් මාළුවෙක්ගෙන් ගොඩ බිම ගැන අහනවා වගේ ප්‍රශ්නයක් වෙනවනේ. මට ආර්ය ධර්මය ගැන මේ අහන්න බෑ උන්වහන්සේගේ ප්‍රශ්නයක්. උන්වහන්සේ ආර්ය ධර්මයට පත් වුණා කියලා කිව්වොත් විතරයි මට මේ හරි හෝ වැරදි උත්තරයක් බලාපොරොත්තු වෙමින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ නිසා පුහුදුන් කෙනෙක්ගෙන් ලෝකෝත්තර ප්‍රශ්නයක් අහලවත් වැඩක් නැහැ. තේරුණානේ? දැන් පිටුතුනේ ඕස්ට්‍රේලියාවට නොගියපු කෙනෙක්ගෙන් ඕස්ට්‍රේලියාවේ පාරක් අහලා වැඩක් තියෙනවද? වැඩක් නැහැ නේ වෙන්නත්. ඒක කිසි තේරුමක් නැහැ. එහි ජීවත් වෙනවයි කියලා මං අහවල් ප්‍රදේශයේ ජීවත් වෙනවයි කිව්වොත් නේද අපිට මේ මනුස්සයර තොරතුරක් ගන්න පුළුවන්? ඈ අඳුරන කෙනකින් උදව්වක් ගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම නෑ කියලා කිව්වට ඉතින් පස්සේ ආයි අහන්න දෙයක් නෑ. ඒ නිසා තථාගත ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හරි මාර්ගයක් තියෙනවනම් බොරුවට හරි හරි ගිහී කෑක ගහින් නැතුව ඇයි ඔබ වහන්සේලා ප්‍රත්‍යක්ෂ නොකරන්නේ කියන ප්‍රශ්නේ අහන්න ඕන. ඔච්චර හරිනම් ඇයි නිවන් දකින්නේ නැත්තේ? ඇයි ඔච්චර හරිනම් ඇයි රහත් වෙන්නේ නැත්තේ? දුෂ්ට සමාජයේ කවදාවත් වෙනතුනේ ඔවුන් විවේචනය මිස මාර්ගය දේශනා කරන්නේ නැහැ. දුෂ්ට සමාජයේ ඒ තමයි හැටි. ඒක තේරුම් අරගෙන අපි අපේ ගමන. කාක්කංගෙන් කෙටුම් කකා කොහොග යන්නයි තියෙන්නේ. තේරෙන්නේ? කපුඩංගෙන් කෙටුම් කකා ඌලත් හොඳයි. ඌට කොච්චර ගැටුවත් ඌත් කාක් කියන්නේ නැහැ. ඌත් කොහොග කියලා තමයි කියන්නේ නේද? හරි විදියට නම් ඉතින් පාටත් එක වගේ මෙච්චර කොටනවා මේක නිසා මේක හරියන්නේ නැහැ. මේ උන් අතර ජීවත් වෙන්න නම් මා කාක් කියන්න ඕන කියලා කාක් කියන්න එපා. නෑ කාක් කියන්නේ මාත් එහෙමයි. මාත් සද්ධර්මය රෙන්න අර ඒ සම්මුතිය මමත් කියන්නේ. මාත් කොහොම කියලාම කියනවා හැමදාම මොනතරම් කාක්කෝ කාක් කියාපිය කියලා කිව්වට. හැම භාවනාවක්ම, හැම සම්මුතියක්ම
සද්භාවයෙන් කරන උත්තමයෝ ඉන්නවා. ඒ සද්භාවය සමාජයට ලෝකයට සෙතක් වෙනවත්නේ. ඒක අපි අගය කරන්න ඕන. ඒත් වෙන තුනේ තමාට වඩා ඉහළින් යම් දෙයක් දේශනා කරයි කියලා ඒකට පහර දෙන දුස් කියන විවේචනය කරන උදවිය නම් අපි දකින්න ඕන අමු අපාගාමී සත්වයෝ හැටියට. පින්නතුන් අප්‍රමාදී විහරණයෙන් ධර්මයේ මෙනෙහි කරන්න නොබෝ වේලාවකින් නොබෝ දිනකින් නොබෝ කාලයකින් ඔබට භවහා සත්‍ය පහළ වේවි. ඒ සත්‍ය පහළ වෙනවා කියලා කියන පින්නතුනේ තමා ළඟ තියෙන සංයෝජන එක එක ඈත්වීම, එක එක දුර්වීම. අපේ ඇඟ ඇතුලේ වැඩ කරන මේ සක්කාය දිට්ඨිය නැමැති මේ සංයෝජනය නිසා විශාල විපතක් සිද්ධ වෙනවා. සක්කාය දිට්ඨිය නිසා තමයි ඔබ ගැහණියක් වෙලා ඉන්නේ. සක්කාය දිට්ඨිය නැති වුණොත් ඔබ ගැහණියක් නෙමෙයි. ඔය සක්කාය දිට්ඨිය නිසා තමයි ඔබ ආගමිකයෙක් වෙලා ඉන්නේ. සක්කාය දිට්ඨිය නැති වුණොත් ආගමිකයෙකුත් නැහැ. සක්කාය දිට්ඨිය නිසා තමයි ඔබට රටක් තියෙන්නේ. සක්කාය දිට්ඨිය නැති වුණොත් ඔබට රටකුත් නැහැ. සක්කාය දිට්ඨිය නිසා තමයි ඔබට ගියක් දොරක් ඉඩමක් කඩමක් තියෙන්නේ. සක්කාය දිට්ඨිය නැති වුණොත් ගියක් දොරක් ඉඩමක් කඩමකුත් නැහැ. ඔබ සක්කාය දිට්ඨියට පක්ෂපාතීද? එහෙම නැත්නම් ඔබ ළඟ ඉන්න යක්ෂයෙක් හැටියට සලකලා, ප්‍රේතෙක් භූතයෙක් හැටියට සලකලා, විපත්තිකාරක ධර්මයක් හැටියට සලකලා, කුෂ්ඨයක් gaduwak කියලා සලකලා, ඒක ඇඟෙන් ශරීරෙන් එලවන්නද කල්පනා? ඔබ හැමදෙස්සෙම කල්පනා කරන්න ඕන මගේ ආත්ම දෘෂ්ටිය මෙතනින් එලවල දමන්න ඕන කියලා. තේරුණා නේද? ආත්ම දෘෂ්ටිය එලවන්න ඕන කියලා. දැන් අපි සාමාන්‍යයෙන් පොඩි මිත්‍රත්වයක් වුණත් කාලයක් බැඳුනහම ඒක කඩා ගන්න කොච්චර අමාරුද? ඒක බිඳ ගන්න අමාරුයි. ඊට පස්සේ ස්වාමභාරයා වශයෙන් බැඳුනහම ඒකත් බිඳ ගත්තාම බිඳුනට පස්සේ බිඳිච්ච පවුල්වල අපි දකිනවනේ කොච්චර වේදනාව විඳිනවද, කොච්චර අපහසුයෙන් ඉන්නවද, කොච්චර කඳුළු සලනවද, කොච්චර මානසික පීඩාවනේ පීඩාවක් ලබනවද කියලා අපි දැකලා තියෙනවා. සමහර අය රටවල් දාලා යනවා, එක්ක සදාතනික පිරිමි අය බොනවා, සමහර කාන්තාව එක එක විදියට මේ ඒ පීඩනේ දරා ගන්න බැරුව නොයෙකුත් දේවල් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ සාමාන්‍ය බැඳීම. තේරුණා නේද? ඒ සාමාන්‍ය බැඳීම කැඩුනහම බිඳුනහම එහෙමයි. මේ ලෝකේ තියෙන ඔක්කොටම වඩා ප්‍රබලම බන්ධනේ මොකද්ද? ඒ සක්කාය දිට්ඨික බන්ධනේ. මගේ කියලා ගත්ත මේ ආත්ම දෘෂ්ටිය. මේක බිඳුනහම කොච්චර අපි තැවේද? මේක මෙතනින් ගලවලා දාන්න පින්වත්නි මොනතරම් වීරයක් උත්සාහයක් අපිට අවශ්‍ය කරාවිද? සක්කාය දිට්ඨිය ඔබ ගලවලා දාන්න කැමතිනේ? හොඳයි. සක්කාය දිට්ඨිය ගලවලා දාන්න ඔබ කැමති නම් ඔබට බැන්නහම ඔබට තරහ යන්නේ නැහැ. දැන් මම ඔබට බැන්නොත් ඔබට තරහ යන්නේ නැහැ. ඔබ සක්කාය දිට්ඨිය ගලවලා දාන්න කැමති නම්. මම බැන්නොත් ඔබට තරහ යන්නේ සක්කාය දිට්ඨිය ගලවලා දාන්න කැමති නිසා. දැන් ඔබේ හතුරෙකුට මං ගිහිල්ලා ගැහුවොත් ඔබට තරහ යනවද?
රාය නැහැ අමුදුර නියම වැඩේ කරේ මටත් ඔකර දෙකක් දී ගන්න බැරුව හිටියේ කියලා. හැබැයි ඔබේ මිතුරෙකුට මොකද අමුදුරේ කරේ? අපි මේ හොඳම කෙනෙක් අපේ මිත්‍රයෙකුටයි පහර දුන්නේ. ආන්න ඕක තමයි මේ මනස ඇතුළේ වෙන්නේ. ඈ මම එතෙන්ට පහර දුන්නාම ඔබ මමත්වයෙන් යුක්ත නම් මිතුරු කමෙන් යුක්ත නම් මමත්වයත් එක්ක ඔන්න මාත් එක්ක තරහ වෙනවා. සතුරුයි නම් මමත්වයත් එක්ක හාමුදුරු අද දුන්න හොඳටම වැඩ මගේ හතුරට කියලා එයා කල්පනා කර කර යනවා. මමත්වයට මිතුරු වෙච්ච එක්කෙන මේ අපි ගියේ මනහන මේ නිකන් අපි අවුල් කරා සම්පූර්ණ මනස කම්පියුස් වෙලා තියෙන්නේ. මේ මොකද්ද මේ ආමඳුර කරේ කියලා හිතනවා. දැන් නේද දැන් ඔබට මනස රිදෙනකොට අපි මොකද කියන්න ඕන? හොඳ වැඩේ, යස වැඩේ කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ඇයි අපි හතුරෙක් නම් අපි කියන්නේ උට මොනවා හරි වුණා මොකද කියන්නේ අපි? හොඳ වැඩේ, යස වැඩේ. ඔකට කියනවා මිතුරු නම් අනේ පව්. එහෙමනම් ඔබේ රිදෙන මනසට මීට පස්සේ කියන්න හොඳ වැඩේ, යස වැඩේ කියලා. මේ ලෝකේ අල්ලගත්තට ඔබට හොඳ වැඩේ යස වැඩේ. දරුව ගැන බලාපොරොත්තු වෙන තියාගෙන හිටියා. දැන් අපි තියා බලන්නේ තොට හොඳ වැඩේ, යස වැඩේ. මහත්යෙක් කියලා හරි ආදරවන්තයි කියලා මේ මිනිස්සයා මාව රැක බලාගනී කියලා දිවාරයේ ඇඳුම් මැද්දා කන්න යුව මේව කරා. දැන් මේ බූරුව මන් දිහා බලන්නේ කියනකොට හොඳ වැඩේ, යස වැඩේ. හැලුනට බුදුහාමුදුරු කියලා තිබ්බනේ ලෝකේ ඇටි. ඊළඟට ශරීරයට ඇලිලා ඉඳලා දැන් ඒක වැහැරිලා යනවා. දැන් දුක හිතෙනවා. දැන් මගේ කෙස් එදෙනවා, දත් ඇලෙනවා, වැටෙනවා, ඉස්සර වගේ ලස්සන නැතුව නෑනවා. එතකොට දුක හිතෙනකොට කියන්න ඕන මොකද? හොඳ වැඩි, යස වැඩි. ඇලිලා හිටියට, බැඳිලා හිටියට ලෝකෙ තේරුම් ගත්තේ නැති වුණාට හොඳ වැඩි, යස වැඩි. මාරයා නරකින් අපිට කියලා දෙනවා දේවා. ඒ වගේම පින්වත්නි බොහොම ආදරෙන් කරුණාවෙන් කියලා දෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ඉඩමක වුණත් අවුරුදු 20කට 30කට වැඩි පදිංචිව හිටියොත් දිගට ඒ ඉඩමේ භුක්තිය සහ අයිතිය ඒ මිනිස්සයට අයිති වෙනවා කියලා නීතියක් තියෙනවා. එතකොට මමත්වයක් මොනව කියනවා ඇද්ද? මිනිහත් කියනවා මං අවුරුදු 20000කට වැඩි 30000කට වැඩි මේකේ පදිංචි වෙලා හිටියා. කොහොමද මාව එළවන්නේ? නඩුවක් කියමු කියයි. කොහොමද නඩුවකට කතා කරන්නේ? මොකද කරන්නේ? මෙයත් එක්ක එහෙම නඩු කියලා ඉවත් වෙන්නත් බෑ. තරණිව පදිංචිකාරය. බොහොම හොඳ ප්‍රඥාවන්ත ක්‍රමවේදයක් අනුව මෙයා ඉවත් කරගන්නවා. ඇරෙන්න සටන් කරලා ඉදිරිවාදිකම් කරලා එළවන්න බෑ. එයා බල සම්පන්න අයිතිවාසිකම් තියෙන කෙනෙක්. ඒ හැම විටම කියනවා, මාරයා කියනවා, සක්කාය දිට්ඨිය කියනවා, ඔය ඇස අයිති මට, කන අයිති මට, නාසය දිව ශරීරය අයිති මට, ඔය බඹයක් පමණ ශරීරේම අයිති මට. මොකද්ද ඔබ දෙන උත්තරේ? කියන්න බලන්න ඔබ දෙන උත්තරේ. මාරයවිල්ල කියන ඔය හිත අයිතිත් මට කියලා මොකද දෙන උත්තරේ? එක වචනයක් කියන්න ගොඩාක් ලොකුට කියන්න ඕන එක වචනකින් කියන්න පුළුවන්. මොකද්ද කියන්නේ? එකන දෙන්න බලන උත්තරය මොක ආඩම් බල්ලයට දාන ඔව් එහෙම උත්තරයක් දෙන්නත් පුළුවන් මෙහෙම දෙන්නත් පුළුවන් මං ඒවා ඔබට බාර දෙන්නම් එහෙම දෙන්නත් පුළුවන් එහෙම නැත්නම් කියන්න පුළුවන් මං ඒවා අත්හරින්නේ මං ඒවා අත්හරින්නේ හැබැයි අපි ඒවා අත්හරින්න ලෑස්ති නැත්නම් මොකද වෙන්නේ ඉන්න වෙනවා දැන් ඔය නිල තලවල ගත්තාම ඒකනේ ඒ රත වාහනය ඒ වෙනුවෙන් හම්බ වෙන දේවල් ඒ නිල තලේ අත්හැරලා යනකොට බාර දෙන්න ඕන නේ ලංකාවේ නම් ජනාධිපතිවරු හදන් ඉන්නවනේ පාවිච්චි කරන වාහනේ අරන් යන්න පුළුවන් ගෙදර අරන් යන්න පුළුවන් ඒක නේ නැත්තම් ඉතින් සාමාන්‍යයෙන් නිලතලයක් පාවිච්චි කරා ඒ නිලතලෙන් අයින් වෙලා යනකොට එයා ඒ වාහනේ ඔක්කොම බාර දෙන්න ඕන ඒ වගේ සක්කාය දිට්ඨියෙන් අපි ඈත් වෙලා යනකොට බාර දෙන්න ඕන එයාට අයිති දේවල්. එනිසා බුදුහාමුදුරුව මේකට දුන්න හොඳ බණපදේ මතක් කරනවද පින්වතුනි? බුදුහාමුදුර දුන්න ලස්සන බණපදේ තමයි කුලියට ගත්ත ඇඳුම් වගේ. දෙන්න නේද? කුලියට ගත්ත ඇඳුම් වගේ කියන එක තමයි අපිට දුන්න බණපදේ. මේ කුලියට ඇඳන් ඉන්නේ මේ පංචස්කන්ධේ. මේ කුලියට ඇඳන් ඉන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස. කුලියට ගත්ත කෙනෙක් ඇඟේ ඇඳුමක් දාගත්තාම ඒ ඇඳුම තමන්ට දැනෙන විදියයි තමන්ම මුදල් දීලා කඩෙන් ඇඳුමක් අරගෙන ඇඳගෙන ඉන්නකොට ඒක දැනෙන විදියයි ඔබට නිකන් දැනීමක් ලැබිලා තියෙනවද? දැනීමක් ලැබිලා ඇති. නැත්තම් අනුන්ගෙන් මුද්දක් අරගෙන දාගෙන ගියපු දවසේ හරි අනුන්ගෙන් මාලයක් අරගෙන දාගෙන ගියපු දවසේ හරි තමන්ගෙම මාලේ තමන්ගේ කරේ තියෙන දවසේ හරි තමන්ට දැනෙච්ච දැනීම තියනවද? තියනානේ. ආන්න හරි. ඒ වගේම අන් අයගේ වාහනයක් අරගෙන ගියපු දවසටයි තමන්ගේ වාහනයෙන්ම තමන් ගමනක් ගියපු දවසටයි දැනෙන දැනීම තියනානේ. දැනීම තියෙනවා. වෙනස තියෙනවා. ඇයි එහෙම අපිට වෙනසක් දැනෙන්නේ? අපේ සංඥාවනේ. අපේ සංඥාව නමුත් මේක අනුන්ගේයි මගේයි කියලා හිතනවට වඩා වෙනස් විදියකට තමයි ආර්ය ශ්‍රාවකය දකින්නේ. අපි බේදනය කළනේ දකින්න බලාපොරොත්තු වෙන්නේ. මේක එක්ක අනුන්ගේ තන වගේ ඉන්නවා, එක නැත්තම් මගේ තන වගේ ඉන්නවා, එක්ක මගේ දේ වගේ පාවිච්චි කරනවා, එක්ක අනුන්ගේ දේ වගේ පාවිච්චි කරනවා. අනුන්ගේ දේ සමහර උදවිය තමන්ගේ දේට වඩා හොඳින් ආරක්ෂා කරන්න ඉන්නවා. සමහර අය තමන්ගේ දේ හොඳට කෑ පාවිච්චි කරනවා, අනුන්ගේ දේ කෑලස්ස පාවිච්චි කරන උදවිය ඉන්නවා. මේ කොටස් දෙකක් ඉන්නවා. ඒ නිසා තමන්ගේ අනුන්ගේ කියන එක භාවිතාව වෙනස් සමහර ඔයිට වඩා ඉහළ ක්‍රමයකින් තමයි ආර්ය උත්තමය දකින්නේ. කොයි විදියටද ඒ දැක්ම තියෙන්නේ?
මේක පරිහරණය කරන වස්තුවක් ධර්මයක්. මේවා මනා පරිහරණය කළ යුතුයි. අන් අයගේ භාවිතාවටත් මේක තැබිය යුතුයි. දැන් ඒ කාලේ පොදු පරිහරණයක් කරන එක්තරා දෙයක් තමයි අම්බලම. ඒ අම්බලමේ වාසය කරා. වාසය කරලා හරි හොඳ මිනිස්සු හැමෝම ඒ හට්ටි වලන්නේ වැරදි තැන්වලින් තියලා එතන පිරිසිදු කරලා පිළිවෙල කරලා තමයි ඒගොල්ලෝ යන්නේ. අනිත් කෙනාටත් ඇවිල්ලා පහසුවෙන් ඉන්න පුළුවන් වෙන විදිහට. අද කාලෙත් අපි සමහරලාට අන් අයගේ වාහනයක් අරන් ගියා. නොහික්මුණු කෙනෙක් නම් ඒක නොහික්මුණු විදිහට පැදලා වාහනේ හොදන්නේ නැතුව තෙලු රතු කට්ටටම බස්සලා ගෙදර ගෙදරලා දින වෙලාවල් ඉන්නවා. නමුත් හොඳ මිනිස්සෙක් නම් හොඳින් භාවිතා කරලා වාහනේ හොඳින්ම සෝදලා පිරිසිදු කරලා පුල් ටැංක් තෙල් ගහලා ගෙදර ගෙදරලා තියෙන මිනිස්සුත් ඉන්නවා. ඈ ඒ මිනිස්සුත් ඉන්නවා. ඒස අපි හොඳට මේ ඒක හොඳට තේරුම් කරන්න ඕන. ඒක අපි තේරුම් ගන්න ඕන කොහොමද ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. නමුත් මේක දිහා දකින්නේ පරිහරණ වස්තුවක් දෙයක් හැටියට දකිනවා. මේක මගේ අනුන්ගේ කියලා බෙදන්නේ නැහැ. මනාකොට පරිහරණය කරනවා. මනාකොට පරිහරණය කරනවා. ඒක තමයි ආර්ය ශ්‍රාවකෙක් දකින විදිය. කොතනට ගියත් මනාකොට පරිහරණය කරනවා. අපේ රටවල් වල එහෙම ගියපු හැම අවස්ථාවකදීම පින්නතුන්ට කියන්න ඕන. සමහර රටවල් ගොඩක් රටවල් වලදී ඔය සංචාරකයොත් එක්ක හරි වන්දනා ගමන් ගියපු අවස්ථාවල ගොඩක් තැන්වලදී මගේ කාමරයට අය කරලා නැහැ. හැමදාම කාමරයට ඕනේ නැහැ කියලා කියනවා. සමහර තැන්වලදී සර්විස් චාර්ජ් එක අයින් කරනවා. ඒකට හේතුව හැමදාම කාමරේ සර්විස් කරන දෙයක් තිබුණ නැහැ කියලා. ඒ කියන්නේ අර තියෙන බෙසීට් එකේ මේව දිගාරින්නේ නැතුව ඒක උඩින් සිවුරක් දාගෙන පොඩ්ඩක් සැතපෙල නැගිටින එකනේ කරන්නේ. ඒක එතකොට පොට්ටේකටවත් මොකකටවත් හානියක් නැහැ. තියෙන සීට් එකත් ඒ විදිහටම තියෙන ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා සීට් එකක් දාන්න බලන සීට් එකේ ඒ විදිහටම තියෙනවා. ඇයි ඒ? අපිට පුළුවන් වාහුල් කරලා ඇදලා පැදලා මේව කරලා දාලා අර ටිකින් ඉන්දියන් මිනිස්සෙක් හිටියා වගේ කාමරයක ඉන්දියන් කෙනෙක් හිටියොත් ඉවරයි. ඒක කාමර ගිනි තියලා යන්නේ බෙස්ලිට්ට පොඩු. ඉතින් ඒ නිසා ඒ වගේ ඉන්නේ. ඒව පින්නතුනේ ඒ ස්වභාව ධර්මයේ තුලින්ම මේ දකින්නකොට මේ පරිහරණය කළ යුතු වස්තුවක් තමන් දවසකට හරි තමන් ඉන්න තැන කියන අදහසක් ඇති වෙනවා. මේක මගේද අනුන්ගේද කියලා එහෙම බෙදන්නේ නැහැ. ඒවා පරිහරණය කරන වස්තුන් හැටියට සලකලා ඕම කල්පනාවෙන් පරිහරණය කරනවා, කරුණාවෙන් පරිහරණය කරනවා, දයාවෙන් පරිහරණය කරනවා. ඉතින් මොනතරම් හොඳයිද එතනින් එන සිතුවිලි කියලා මං හිතනවා. ඒ ලෝකෝත්තර සිතුවිලි හොඳයි කියලා, ලෞකික සිතුවිලි වලට වඩා. ඒ සිතිවිලියන මායිම වෙනස් වීමම තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. සිතිවිලි ගලාගෙන එන පැත්ත වෙනස් වෙනවා. ඉස්සර ගලාගෙන ඉන්නේ මම කියලා මොකද්ද හිර වෙච්ච හිර කූඩුවකින් සිතිවිලි ගලාගෙන එන පීඩාකාරී ගැටලු සහගත. ඒ ඔක්කොම එන්නේ නිකන් මේ ගිනි කන්දක් කරහා එන හුළං වගේ. ඊට පස්සේ මේක වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ මේක විශ්ව ධාරාවක් හැටියට, සිසිල් සුරන් ධාරාවක් හැටියට මේක තමන්ට ගලාගෙන එනවා. පැත්ත වෙනස් වෙනවා. දැන් අර එක අවස්ථාවකදී අර නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නරක වචන නපුරු වචන භාවිතා කරනවද කියලා මිලිඳු රජුව අහපු වෙලාවෙ පින්නතුනේ එතෙන්දී භාවිතා කරපු වචනය තමයි ගිනි අඟුර හිමාල පර්වතයේ හරහා මැදින් එහා පැත්තට ගියෝ. එහා පැත්තෙන් හම්බ වෙන්නේ මොකද්ද කියලා අහනවා. සාමාන්‍යයෙන් ඉතාම නියුණු දෙයක්, එහෙම නැත්නම් අයිස් කැටයක් බවට ඒකපත් වෙලා ඒක. ගිනි අඟුර. ආහන් ඒ වගේ කියන බුදුරජාණන් වහන්සේ මොන තරම් ලෝක සම්මත නපුරු වචනයක් කියලා කියන දෙයකින් හරි බැනවැදුනත් දොස් කිව්වත් කාර හරි. ඒක හිමාල පර්වතයේ හරහා ගියපු අඟුරක් වෙන්නේ කියන. එතකොට වචන මාත්‍රයෙන් නෙමෙයි ගන්න ඕන. ඈ තුච්ච කෝටිල කියලා කතා කරාට හිස් පුරුෂයා නේද? එහෙම කතා කරලා ඒ කාලේ තිබිච්ච නරක වචන ඒවා. ඒ කාලේ තිබිච්ච නරක වචන. නමුත් ඒ වචන වලින් මිනිස්සෙකුට යහපතක් ඇති කරන දේවල්. රිදවන කොටස් දෙකක් ඉන්නවා මේ සමාජයේ. ඒක කොටසක් තමයි ඔය පාතාල කල්ලිගාරයෝ, හොරු මංකොල්ලගාරයෝ, මිනිසුන්ගේ ඇඟවල් කපනවා, රිදවනවා, එක එක දේවල් කරනවා. තාපිරිසක් ඉන්නවා මිනිසුන් ඇඟවල් කපනවා, රිදවනවා, දොස්තරවරු. ඒගොල්ලෝ කපනවනේ. නමුත් බලන්න දෙන්නටම තියෙන්නේ පිහිය. දෙන්නම කපනවා කොටනවා. මෙයා හොඳ කරන්න කපනවා, මෙයා නරක කරන්න කපනවා. ඉතින් කාටද මේ වචනෙන් කියන්න පුළුවන්? එතකොට එක්කෙනෙක් හොඳ මගට යොමු කරන්න බනිනවා, තව එක්කෙනෙක් නරක මගට යොමු කරන්න බනිනවා. ඒසා අපිට බැන්න තියා ගැහුවතියා, පොළු පාරක් ගැහුවතියා. මේ පොළු පාර ආවේ කොහෙන්ද? කවුද ගැහුවේ? ඇයි ගැහුවේ? මොකටද ගැහුවේ කියලා නුවණක් තියෙන කෙනා කල්පනා කරනවා. මේ ඇයි අපිට බැන්නේ? මේ ඇයි අපිට මෙහෙම දොස් කිව්වේ? ඇයි අපිට මේ වචන මෙහෙම කිව්වේ කියලා කල්පනා කරන නුවණක් තියෙන කෙනා. දිගට ඒසා පිනතුනි තුවාලේ හොද කරන්නත්, තුවාලේ කපන්න, අයින් කරන්න, රිදවන්න සිද්ධ වෙනවා. තුවාලයක් රිදෙන්නේ නැති වෙන්න බේත් දානවා කියන්නේ ඒක බේත් දෙමිල්ලක් නෙමෙයි, ඒක බොරුවක්. හරියට තුවාලයකට බෙහෙත් දානකොට අනිවාර්යෙන් රිදෙනවා. දත් මිටි කාගෙන එක රෙදි කෑල්ලක් කපාගෙන බොහොම අපහසුයෙන් ඉන්න ඕන. ඉතින් ඒ වගේ මේ නිවන් මඟ අපි ගමන් කරන අපිට පින්වත්නි, අපි තුලම අපි යම් රිද්දවීමකට, රිදවා ගැනීමකට අපි ලක් වෙනවා. ඒක වැඩි උදාහරණයක් ඕනේ. තමන්ගේ කුරුල ගෙඩියක් මිරිකනකොට රිදෙන්නේ නැද්ද? රිදෙනානේ. ඒක අපිම කටින් ඒක දරාගෙන අපිම කොහොම හරි ඒක මිරිකලා ඉවත් කරගන්නවා. ඒකිනුත් අපි විදුම් කෑමක් කනවා නැත්තේ නැහැ. ඒ වගේම අපි අපේ තියෙන මේ ආත්ම දෘෂ්ටි ඉවත් කරනකොටත් පින්නතුනේ අර තව උදාහරණයක් ගේන හිතනවා. අර දැන් මේ දවස්වල කරන ඕනේ අර මොකක්ද එකක් අලවලා ලෝම ගලවනෝනේ. කොහොමද ඒක නිකන් ලෝම ටික ගැලවිලා යනකොට ඕක හිමින් හිමින් ගැලවුවොත් එහෙම වේදනාව වැඩි. මන් දැකලා තියෙන විදිහට මේ ගලවන කෙනා එක පාට සරස් ගල ඇදලා දානවා. අර මොනසියා මර විලාප දීලා කෑ ගන්නවා නේද එක පාට. ඒක තියෙනවා. නන්නාහි තියෙනවත් එහෙම ගලවනවා කියලා මන් දැකලා තියෙනවා. කෝටු කෑල්ලක් ගාගෙන මේ එක පාට සරස් ගල ඇදලා දානවා, නායි කඩාගෙන එළියට එනවා ඔක්කොම ටික. ඉතින් මේ සමහර අය කරපු කට්ටියත් ඇති මෙතන. ඉතින් එතකොට දැනෙන වේදනාව ඒ වගේ වෙන්නත් නේ. දැන් මේ ලෝම ගැස් වගේ නෙමෙයි, ඊට වඩා හරි ප්‍රබල විදියට අපේ මේ ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය අපිට බැඳිලා ඉන්නේ. එතකොට වේදනාවක් දැනෙන්නේ නැද්ද? වේදනාවක් වෙනවා. මේ සක්කාය දිට්ඨියට සමුදීම විතර පින්නතුනේ මේ වෙන කාටවත් මේ ලෝකේ සමුදේන සමුදීමකදී ලැබෙන්නේ නැති දුකක් දැනෙනවා. මේ ලෝකේ ඉන්න තමන්ගේ හොඳම මිත්‍රයා, අම්මා, තාත්තා, වටිනාම වස්තුව, ධනය ඔක්කොම එකපාර අතහරිනව තරම් වේදනාවක් වෙන තුනේ දැනෙනවා මේ සක්කාය දිට්ඨිය අතහරින. තේරුණාද පින්නත්? ඒ තරම් වේදනාවක් දැනෙනවා. ඒත් නුවණැති කෙනා මේ සක්කාය දිට්ඨිය අතහැර දානවා. ඇයි ඒ අතහැර දාන්නේ? ඇයි ඇයි පිටුමන් කරන්නේ? රැවටීමට ලක් වෙන්න බැරි නිසා. සක්කාය දිට්ඨිය සැපතක් සතුටක් දෙනවා තමයි වින්නතුනේ. සැපතක් සතුටක් දුන්නට හැමදාම රැවටීම. රැවටීම. මමෙක් කියලා උදුම්මල පෙන්නනවා. මමෙක් නැතිද? උඹේ පංචස්කන්ධයයි කියලා පෙන්නනවා. මට අයිති පංචස්කන්ධය නැති තැන. ඔබේ ආත්මයයි කියලා පෙන්නනවා. මට ආත්මයක් නැති තැන. ඔබේ ජාතියයි කියලා පෙන්නනවා. ජාතියක් නැති තැන. ඔබේ ආගමයි කියලා පෙන්නනවා. ආගමක් නැති තැන. ඔබේ දැනුම කියලා පෙන්නනවා. අයිතියක් නැති තැන. ඒ නිසා අපිට පෙන්නන දේවල් පෙන්වත් නේ ඇත්තක් නෙමේ. ඒ ඇත්තක් නෙමේ අපිට පෙන්වන්නේ කොයිබකවත් පෙන්වත් නේ. ඉතින් ඒ නිසා රැවටීම නිසා කරන්න දෙයක් නැහැ. ඔබ සන්තෝෂයෙන් යන්න කියලා මම හිතන්නේ. මම මා තුළින් හිටපු ඒ මාර බලවේගයේ ශක්තිය මම පුළුවන් තරම් සාමකාමී තැනකට වෙලා සුහද සාකච්ඡාවකින් තමයි එළවල දැම්මේ. අර බෝඩින් කාරේ ඉන්න කැමතියි ගෙදර. එයාට මෙතන එතන එයාට පහසුයි. ඒ නිසා එයා ඉල්ලනවා එතන ඉන්නම් කීයක් හරි දීලා ඉන්නම් කීකී ඉල්ලනවා. නමුත් අපිට අපේ ගෙදර තියෙන නිදහස අඩු නිසා අපි මෙයාට කියනවා දැන් අපේ කාලේ ඉවරයි, දැන් අපි දෙන්නේ නැහැ කියලා. ආයි එයා ආයි ගේට්ටු ළඟට ගිහිල්ලත් කියන්නේ මොකද්ද? ආයි පොඩ්ඩක් සලකලා බලන්න බැරිද? ඉතින් ආයි කියනවා ඉතින් මේකයි ඉතින් අපි දුන්නනේ මාත්‍යර දුන්නනේ කාලයක් මේ දැන් ඉතින් අපි දැන් දුවලත් එහෙමලා ඇවිල්ලා ඉන්නව පවුලේ නේද කට්ටිය ඉන්නව දැන් ටිකක් නිදහස එහෙමයි අඩුයි. ඔයා හොඳ කෙනෙක් කියලා අපි දන්නවා. බොහොම හොඳට හිටියා මෙතන. බොහොම හොඳයි කියලා. නමුත් අර මනුස්සයත් තරහ කරගන්න නැතුව නේද? එයාගේ හිතේ අසුබයක් ඇති වෙන්නේ නැති වෙන්න, අපි කෙරෙහි තරහක් ඇති වෙන්නේ නැති වෙන්න අපිත් ඒ මනුස්සයට හොඳට ගරු කරලා මේ අර සුහද විදියට ගෙදරින් ගියාම ඈ යවන්නේ. තව තියෙන ඕන මොනවා හරි සිහිවටනයක් තෑගි භෝගයකුත් දීලා අපි ආයෙන්නම් කියලා හිතන්න පොඩ්ඩක් නැත්නම්. ඉතින් අපි බලහත්කාරයට අපිට පුළුවන් අපේ කාලේ ඉවරයි යනව යන්න කියලා. එහෙම නෙමෙයි, අපි මානසිකව කරද්දි අර වගේ අපි සුහදව මිනිස්සෙක් අයින් කරලා යන්න දෙනවා. අන්න ඒ වගේ ඇත්තෙන්ම එයාට ස්තුතිවන්ත වෙන්නත් ඕන. මොකද අපි අද මේ ආත්ම භාවය ලැබුවා නිසා, නිවන් දකින්න හරි සසර ආවේ යා නිසා. එයා ස්වභාව ධර්මය තුළින් මේ සතර මහා ධාතුන් ඝෂ්ඨණය වෙන තැන, පඨවි ආපෝ තේජෝ වායු කියන මේ සතර මහා ධාතුන් ඝෂ්ඨණය වෙන තැන යම් යම් ශක්ති බිහි වෙනවා. ඒ ශක්ති බිහි වෙන එක වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම තුළ ස්වයං ජීව ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ ජීව ශක්තිය දියුණු වෙමින් වර්ධනය වෙමින් තමයි මේ
උසස් විඥාන ධාතුවක් ඇති ශරීර දරා ගන්න මට්ටමටම මේක පරිණාමය කරගෙන ආවේ. තේරුණානේ? ඊට පස්සේ ගන්ධබ්බේ කියන කෙනෙක් ඒක හැතුනේ එකයි. එහෙම නැත්නම් ඔන්න සත්වය බිහි වෙන විදියත් ඔන්න ඉගෙන ගත්තා පින්නතුන්. නැත්තම් මේ දෙයියම වනෝද කොහෙන් එනවද කින්ද මන්ද ප්‍රශ්නයක් තියෙනුනේ. ඔක තමයි බුදුහාමුදුරන්ගේ පැහැදිලි ඉගැන්වීම සහ විද්‍යාත්මක න්‍යාය. එතකොට ජීවියෝ කොච්චර ඉන්නවද? ජීවියෝ මේ මේ ඇඟිලි තුඩු දෙකක් අතර ඉන්නෝ ලක්ෂ සංඛ්‍යාත ජීවි ප්‍රමාණයක්. ඒ හැමෝම මිනිස්සු නේද? ඔව්. කවදක හරි කොතනක හරි කවදක හරි ඒ සත්වයන්ගෙත් නිමාව ඒ ජීව ශක්තිය උසස් විඥානයකට පැමිණිලා ඒ විඥාන ධාතුව තුළ එයා තුළම එයා නිරුද්ධ කරගන්න එයා තුළම එයා නිරෝධ කරගන්න පුළුවන් ධාරාවකට පත් වුණාට පස්සේ එයා නිවන් දකිනවා. එපා කියලා මෙතන සසර මේ නැවත උප්පත්ති සංඥාවක් ඇති කරගන්න නැතුව අනුපාදි ශේෂ ශේෂයක්වත් නැතුව උපදින්න ශේෂයක්වත් නැතුව අවසාන පිරුණම් පානවා. එතකොට මේ සත්ත්ව ධර්මයන් සැකසීමත් ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයේම දියුණු එක්තරා අවස්ථාවක් තමයි නිවන් දැකීමත්. ඒකත් ස්වභාව ධර්මයක්. ඕනම වස්තුවක හට ගැනීමක් තියෙන විනාශයක් තියෙන. එහෙමනම් මේකත් එහෙමයි. අපිටම කාලයක් ගිහිලා සංසාරය අපිට ඇතියි කියලා හිතලා අපිටම මේක දුකයි කියලා තේරිලා අපිම මේකෙන් නිදහස් වෙන්න කල්පනා කරනවා. එතකොට මේක දුකයි කියලා පේන්නේ නැති අය ඒ පේන්නේ නැති අය තවත් මේ සංසාරේ විඳපු නැති තැන් ඇති. ඉතින් ඒ නිසා වින්දනය කරන්න යනවා අවසාන වේදනාවම දුකයි සතුටම දුකයි කියලා දකින්න ගියා මේකෙන් නිදහස් වෙනවා. වෙනතුනේ මම දුකට නෙමෙයි බය. මොකටද බය? සතුටට බය. මොකද හේතුව සතුට කියන්නේ වෙනතුනේ සතුට දුක කියන්නේ නෝනායි මහත්තයා වගේ දෙන්නේ. ඒ දෙන්න එකට විවාහ වෙලා ඉන්නේ. මේකෙන් එක්කෙනෙකුට ආරාධනා කරපු ගමන් අනිත් එක්කෙනාත් මගුල් ගෙදරට එනෝමයි අතෙල්ලිලා. තේරෙනවද? අපි සතුටට ආරාධනා කරන්නේ අර මගුල් ගෙදර විනාශ කරලා දාන දුකත් එනවා එතෙන්ට. එයා ඇවිල්ලා මෙතන එක දෙකක් කරනවා. මගුල් ගෙදර මලගයක් කරනවා. ඒ නිසා සතුටට බය වෙන්න ඕන. සතුට කිලෝ එකක් වෙන්දාම දුක කිලෝ එකක් යනවා කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට සතුට දුක නෙමෙයිනේ තියෙන්නේ. පරිණත භාවයටපත් වුණාන් පස්සේ සතුට දුක කියන එකට වඩා උසස් තැනක ඉඳලා තමයි දකින්නේ පින්වත්. මේ සතුටයි මේ දුකයි කියලා එහෙම විඳින්නේ නැහැ. ඊට වඩා උසස් තලයකින් තමයි සමාජ හඳුනා ගැනීම. සමාජයේ භුක්ති විඳීම, සමාජයේ මිනිසුන් ආශ්‍රය නිශ්‍රය කිරීම සිද්ධ කරන්නේ ඊට වඩා උසස් තලයක ඉඳගෙන. මට නම් සතුට දෙන මිනිස්සුත් නැහැ, දුක දෙන මිනිස්සුත් නැහැ. මමත්වය ඇත්තන්ට සතුටක් දෙන්නෙත් නෑ දුකක් දෙන්නෙත් නෑ. මම තත්තාකාරයේ දේශනා කරනු සමහරල කෙනෙකුට සතුට දැනෙනවා, සමහර කෙනෙකුට දුක දැනෙනවා, සමහර අය සතුට දුක ඉක්මවා ගමන් කරනවා. අනේ ඇත්තන්ට තමයි ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ දුක සතුට ඉක්මවා ගමන් කරනවා. මේ ඉක්මවා ඉක්මවා කියලා කතා කරපු හැමතැන තිබ්බ පින්නතුන්ට තේරිච්ච දෙයක් තමයි එතනම අපිට මොකුත් තේරෙන්නේ නැහැ මේ කතන්දරේ. එහෙම තේරෙන්නේ නැහැ නේද වෙනතුනේ. දුක කිව්වොත් තේරෙනවා, සතුට කිව්වොත් තේරෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ බොහෝ තැන් ඔය ඉක්මවා කතාව කතා කළා, දේශනා කළා. ඒ ඉක්මවා කියන තැනදී තේරෙන්නේ නැතුව යනවා. එතකොට මොකද කරන්නේ ඔබ? ඔව් දෙපාරක් මෙහෙම හොට දාලා බලනවා, බලන මුකුත් අවුරෙන්නේ නැහැ නේ ඒකේ. එහෙනම් ආයෙ එනවා අර නෝමල් තත්ත්වයට. ඒ තමයි ඔබ නිවන් දොර ඇරලා දෙපාරක් ඔළුව දාලා බලන ආයෙ යනවා වෙනවත්ද? තවන්න වෙන තේරෙන මාවතක. ඇත්තටම අපිට උගමනා කරන්නේ නොතේරෙන තැනට යන්න, නොවිදින තැනට යන්න, අකාලික තැනට යන්න, අවේදීත තැනට යන්න, නිරෝධ සාගත තැනට යන්න. එතන මුකුත් අහුවෙනවද? අන්න එතන මුකුත් අහුවෙන්නේ. අපි එතෙන්ට ඇලෙන්න ඕන. අවේදීත තැනට අපි ඇලෙන්න ඕන, අකාලික තැනට අපි ඇලෙන්න ඕන, නිරෝධ සහගත තැනට ඇලෙන්න ඕන, මුකුත් අහුවෙන්නේ නැති තැනට අපි ඇලෙන්න ඕන. ඒකයි සබ්බ රතින් ධම්ම රති ජිනාති කිව්වේ. ඒකයි එතෙන්ට ඇලෙන්න ඕන. එතෙන්ට ඇලුනහම හාමුදුරනේ ඒකත් ඇලීමක් නේ. නෑ ඒක වචනයක් විතරයි. ඒ ධර්මයට ඇලුනහම ඒක ඇලීමක් වෙන්නේ නැහැ. ඇලීම විසිරුවා හැරෙන තැනක් ඇතන. ඒ නිසා අපි ධහමට ඇලෙන්න ඕන. අකාලිකයි කියන්නේ. ඉතින් අකාලිකයි කියන තැනට අපි බැලුවොත් එහෙම නුවණ යොදලා එතන ඉතින් කාලය අහුවෙන්නේ නැනේ. කාලය කියන්නේ මැනුම්, කිරුම්, ටයිම් නේද? මේවා අහුවෙන්නේ. අඩි, අඟල්, තප්පර, විනාඩි, පැය, කිලෝමීටර් ඔව් අහුවෙන්නේ නේ අපිට අකාලික තැන. කාලේනේ ඔව් අහුවෙන්නේ. කාලය තුල තමයි තියෙන්නේ පින්නතුනේ. පින්නතුනේ නිවන හා සමාන ධර්මයක් ජීවමානව ලෝකේ එකයි තියෙන්නේ. නිවන හා සමාන ලෝකේ එකම එක ධර්මතාවයක් තියෙන ජීවමානව මොකද්ද ඒ? ඈ? විශ්වය. විශ්වය. අහස. අහස ඇති ඇති දේවල් නෙමේ ගන්න. අහස, අහසේ තියෙනවා මහා පෘථුවේ තියෙනවා ග්‍රහ මණ්ඩල තියෙනවා තාරකා දෙනවා මේ ගල්ගෙඩි ටික තියෙනවනේ. දැන් පහුගිය දවස්වල අඳහත් ලෝකෙට ගිහිල්ලා ඒකේ තියෙන ගල්ගෙඩි ටික පෙන්නනවනේ. අපි නිකන් දකුණු පළාතේ වගේ නේද මේ ඒකේ තියෙන ගල්ගෙඩි ටික පෙන්න. ඉතින් ඒ ඒව නෙමේ අහස කියන්නේ. අහස කියන්නේ අවකාශය. එතකොට මේ අවකාශයේ ආරම්භය කොතනද? හිතන්න ගියොත් මොලේ පිවිස් යනවා. මොකද අවසානය නැති ධර්මයක්. හිතන්නකෝ පින්නතුර මේ හැම වස්තුවම එකිනෙකට 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 මොකද්ද යාවීමක් වෙවි. ඔක්කොම කැරකි කැරකි තියෙන්නේ. එකක්වත් කැරගෙන නැතුව පවතින්නේ. ඒක තමයි මේ විශ්ව න්‍යාය. අපි ඒක වටා කරගෙනවා ගුවම ඉරත් වෙන දේවල් වටා කරගෙනවා. අපි ඒක වටා කරගෙද්දී අපි ඔක්කොමත් අරගෙන අපි මණ්ඩලෙත් තව එකක් වටා කරගෙනවා. ඊට පස්සේ ඒක තව තව ඒවා වටා කරගෙන ඔහොම ඔහොම වටා කරගෙන කරගෙන මේ විශ්වයේම හැමදෙස්සෙම කරගෙන කරගෙන තියෙනවා. නිකන් අපි හිතනවනේ අපේ බුද්ධියට අපේ හිතට ඕන තරම් වේගයක් දුර යන්න පුළුවන් කියලා. ඉතින් පින්නතුර යන්නකෝ පොඩ්ඩක් මේ විශ්වයේ කෙලවරට. ඒක තමයි මේ ලෝකේ තියෙන ආශ්චර්යම පුදුමයේ එළවෙන ධර්මතා. මේ ලෝකේ හැම දෙෙම දිගපළල මනින්න පුළුවන්. මේ විශ්වයේ දිගපළල මනින්න බෑ.
රාමණ්ඩලවල තාරකා අතර දුර යොමනින්න පුළුවන්. විශ්වයේ කෙලවරක් හොයාගන්න බැහැ කියලා කිව්වහම නිකන් හිතෙනවා නිකන් කෙලවරක් හොයාගෙන යන්න නැත්තම් කියලා. මේ වගේ හිරු දහස් ගණන්ද කෝටි ගණන්ද ප්‍රකෝටි ගණන්ද පහු කරගෙන යනවා. තව සත්වයෝ වාසය කරන විවිධ හැඩයන්වල සත්වයෝ වාසය කරන අනන්ත සක්වලවල් මේ විශ්වයේ අනන්තවත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමකට පුළුවන් තප්පරයකට දස දහසක් සක්වල බලන්න පුළුවන්. මේ හිරු සඳු සහිත මේ වගේ කැලකෙන ගැලැක්සීස් කියලා අපි කතා කරනකොට ওই ගැලැක්සීස් වගේ 10,000ක් බලන තප්පරයකට. එහෙම බලන බුද්ධ කාලෙම ඉවර වෙනකම් අවුරුදු 45ක කාලෙම ඉවර වෙනකම් මෙහෙම බලාගෙන හිතාගෙන හිටියත් ඒත් යනවා ඉවරයක් නැහැ. මුගලන් හාමුදුරුවෝත් බැලුවා මේක කෙලවරක් තියනවද කියලා බැලුවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේම අත තියලා නැගිට්ටෙව්වා, ඕක කෙලවරක් හොයන්න බෑ. එර්ධිය ගමන් කළේ අර අර සාහිත්‍යයේ තියෙන මේ පංචස්කන්ධයක් අරන් ගියා වගේ කතාවක් තියෙන්නේ. මේ ආධ්‍යාත්මික එර්ධියක් තියෙන්නේ. එහෙම බැලීමක් කරේ, එහෙම නැතුව මේ අභ්‍යවකාශයේ උඩ ගිහිල්ලා මේ එහෙම යන්න බෑ. මේ පංචස්කන්ධය තරම් මේ මොකද මේ ඔක්සිජන් තලයේ හැට යනකොට හුස්ම ගන්න බෑ, මැරෙනවා. අනිත් එක මේ උඩ තියෙන මේ හුලං වේගයට රෙදි පිළි නෙමෙයි හම වුණත් ගැලවිලා යනවා. ඒ තරම් හුලං ධාරාවක් තියෙනවා. එහෙම යන්න බෑ වෙනතනේ. අපි මේ එර්ධි බලයකින් අර මෙහෙන් වුණත් උඩින් යන්න ගියොත් එහෙම දැන් ගුවන් යානාවක්ට තියෙන ප්‍රෙෂර් එක දන්නවනේ. එතකොට ඒ වගේ වේගයක් ගත්තොත් එහෙම අනිවාර්යෙන් රෙදි පෙළ ඉතුරු වෙන්නේ ගිනි ගන්නවා. ඒ යන වේග මේ ගල් ගෙඩියක් වුණත් උණු වෙලා බිමට වැටෙන එක අර ගහ වස්තු දෙන එක. ඒව ඉතින් ඒ විද්‍යාත්මකව හිතන්න ඕන දේවල්. මිනිස්සු ගෞරවයෙන් ඉතින් හිතනවා. නමුත් එහෙම එකක් නෙවෙයි බුදුහාමුදුරුවනේ. බුදුහාමුදුරුවෝ හොඳට කකුල් දෙකෙන් වෙහෙස වෙලා ඇවිදපු උත්තමේ. කකුල් දෙකේ දියපට්ට එනකම්. එර්ධියෙන් යනවට වැඩිය කකුල් දෙකෙන් තමයි එරින්දේ. එර්ධියෙන් ගඟේ ගොඩට යනවට වැඩිය මේ බෝට්ටුවෙන් තමයි ඔරුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ගංගා තරණය කළා තියෙන්නේ. ඒ කියන්නේ අර තොටිය එනකන් එහෙම ගංගිවුරේ වැඩ හිටියා කියලා තියෙන්නේ ඒකයි. ඒ නිසා මේ ධර්මයේ වෙනතුනේ මමත්වයේ දුකයි කියලා තේරෙන අයට මමත්වයේ එළවා දමන්න ඕන සිත දුකක් කියලා දැනෙච්ච අයට තමයි මේ ධර්මයේ තියෙන්නේ. අනිත් අයට තියෙන්නේ තව ටිකක් කාලයක් මමත්වයේ හොඳයි කියලා ආශ්‍රය කරන්න. හොඳට ආශ්‍රය කරලා යාගෙන් හොඳට බැට කාලා හැදෙන්න. ජීවිතයේ අත්දැකීම් තුලින් තමයි මෙතෙන්ට එන්නේ. මේ ධර්මයේ තියෙන ඇත්තටම ජීවිතේ සැප විඳලා හොඳට ජීවිතේ අත්දකපු අයට ලෝකෙ වටේ ගිහිල්ලා හැම හෝටලෙම කාලා තනතුරු ලබලා නිලතල ලබලා තානාන්තර ලබලා ධන සම්පත් ලබලා අර සිද්ධාර්ථ යානන් වගේ ඈ නැටුම් ගැයුම් වැයුම් රැඟුම් බලලා තිත්ත වෙච්ච අයට දෙවනේ දෙවනේ දැන් මම පොඩිම කාලේ අවුරුදු 11 12 න් මහාන වුණා පුංචිම කාලේ. ඉතින් ඒ මහාන වෙලায় ඉන්න කාලේ හරියට ඉතින් හරි හිරයි අර එළියේ පන්සලේ ගේට්ටුවෙන් එහා ඉතින් කොල්ලෝ බයිසිකල් පදිනවා හරි යනවා මේ යනවා දකිනකොට අපි ඉතින් පොත් කිය කටපාඩම් කිය කර කර ඉන්නවා. ඉතින් අපිට එහා පැත්තේ තිබුණේ ලොකු හීන ලෝකයක්. ඒකේ හරි නිදහසක් ඇතේ කියලා හිතුණා.
මොකද හේතුව නිදහසක් තියෙන නිසා නෙමෙයි අද්දකීම් නැති නිසා. ඉතින් පිරතුනේ අපි ඒකෙන් ටික කාලයකට අයින් වුණා. මම අවුරුදු 4කට 5කට විතර කාලයක් ඒ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉන්න කාලෙදි අර තිබිච්ච හීනේ වගේ පෙනිච්ච දේවල් ඔක්කොම බයිසිකල් පදලා වාහන පදලා බයික් පදලා ඒ ඔක්කොම නැස්පැති කරා. එහෙම කරනකොට යාළුවොත් එක්ක ඉතින් ක්‍රිකට් ගහනවා, නානවා, මූදේ යනවා, පෙරලෙනවා, තරග කරනවා, නයිකුත් නයිකුත් දේවල් එක්ක ඉතින් කරලා විනෝද චාරිකා යනවා. ජීවිතේ බැලුවා. යාළුවෝ කියන්නේ කවුද, මොනෝද මේ මිනිස්සුගේ සතුට කියන්නේ කියලා. පස්සේ බලනකොට මේ මිනිස්සු ළඟ තිබිලා තියෙන්නේ සතුටු වෙන්න උත්සාහ කිරීම විතරයි. සතුටක් තිබිලා නැහැ. ඒ මිනිස්සු හැම දෙයක්ම කරන්නේ සතුටු වෙන්න උත්සාහ කරනවා. මිනිස්සු බීමතින් එකතු වෙලා ඩොල්කියක් ගහලා සින්දුවක් කියනවා කියලා කියන්නේ දුක වැඩිකමට සතුටු වෙන්න උත්සාහ කරනවා. ඒත් සතුටු වෙන්න බෑ. සින්දුවක් ගහලා ඉක්මන ඉක්මන අනිත් අයටත් අපුඩියක් ගහන්න කියලා පොඩි නටලා පුදුම ට්‍රයි එකක් දෙනවා සතුටින් ඉන්න. ඒත් අවසානේ දුකෙන් විසිර යනවා. කොච්චර සතුට වෙන උත්සාහ කරත් අවසානේ දුකෙන් විසිර යනවා. ගොඩක් ওই වන්දනා චාරිකා, ගමන් විනෝද චාරිකා යනවා. විනෝද චාරිකාවේ ගිහලා හරි පුදුම උත්සාහයක් ගන්නවා සතුට උද්දීපනය කරගන්න. නමුත් අවසානේ හරි අමාරුවෙන්, හන්දිපත් අමාරුවෙන් කේන්ද්‍රික යනවා අවසානයේදී. මේක සතුටක් නෑ වෙන්නත් නෑ. ඒක සතුටක් නෑ. ඊට පස්සේ පැත්තකට වෙලා කල්පනා කරන්න පටන් ගත්ත මොකද්ද මේ ලෝකේ. එතකොට අපේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ඇති කරගන්න අපිට හැකියාව ලැබුණේ කුඩා කාලය තුළ. අපිට පුළුවන් වුණානේ අවුරුදු 20 ගානෙම මේ ධර්මයත් දරාගෙන බණ කියන මට්ටමට එන්න පුළුවන්කම ලැබුණේ අපි පොඩි කාලෙම අපි කියපු බණ දහම් පොට්ටික නිසා. අපි කුඩා කාලෙම චන්දවිල මහානායක හැමදෙරේ පොට්ටික කියවන්න, කුඩා කාලේම අපි පන්සලේ බණ දහම් පොට්ටික කියවන්න අපි පුරුදු වෙච්ච නිසා තමයි මොකක් හරි මේ නිවනක් තියෙනවා නම් තියෙන්නේ මේ දහම තුලින් කියන හැඟීම පහළ වුණා. මේ ලෝකෙ වෙන කොහෙවත් කොතනකවත් නැහැ කියන එක. ඒ නිසා සමාජයෙන් බැට ලැබෙන හැම මොහොතකම අපේ ධර්මයේ කවුන්ට් එක පිරුණා. හරෙන් බැට ගන්න තරමට මෙහි ධර්මයේ කවුන්ට් එක පිරුණා. ඔයත් එහෙම කරන්නේ. ගෙදරින් කරදර, පීඩා, වේදනා, සමාජයේ යාළු මිත්‍රයෝ කරදර, පීඩා, අලාභ, ඒවා මේ ඔක්කොම ලැබෙනකොට මේ ධර්මයේ කවුන්ට් එකට දාන්න එක. ඒ කියන්නේ මට ධම්මම් විනා නැති සුඛාත් අනත්තා. ධර්මයේ ඇර වෙන මාර්ගයක් නැහැ. ධර්මයේ ඇර වෙන මාර්ගයක් නැහැ. ජීවිතේ තේරුම් ගන්න ඇරෙන වෙන මාර්ගයක් නැහැ. මාර්ගයක් නැහැ. මම මේක තේරුම් ගන්න ඕන, තේරුම් ගන්න ඕන කියලා උත්සාහ කරා. මොකක්ද තේරුම් ගන්න ඕන? හරි ලීසි. අකාලිකත්වය තේරුම් ගන්න. ඔච්චරයි. එතකොට අපි අකාලික නැද්ද සාමිනාද? අකාලික නැහැ. තොපි කාලකන්නේ. තේරෙන්නේ? කාලකන්නේ කියන්නේ මොකද්ද? කාලය අනුභව කරමින්, කාලය ගෙවමින් ජීවත් වෙන මිනිස්සයෝ ඕනම කෙනෙකුට කියන්නේ කාලකන්නේ කියලා. තවත් පැත්තකින් අර්ථයකුත් ගන්න පුළුවන්. එහෙමත් අර්ථයකින් මම දේශනා කරලා තියෙනවා. කාලය විනාශ කරන බැවින් කාල ගන්න කියන්නත් පුළුවන්. කාලයක් ආදාලා විනාශ කරනවා කියලා. ඉතින් ඒක දිහා බලලා මොඩල් එක අනුව තමයි ඒකේ අර්ථය සැකසෙන්නේ. එනිසා කාලය විවාදමන කෙනෙක් වෙන්න එපා. ඒ කියන්නේ කාලේ ජීවත් වෙන්න එපා. ඒකනේ රය දහවල ඉක්මව රහතු. රයදාලෙක්ම උරහතෝ. මොකක්ද ඒකලු ඒ වචනේ තේරුම? අඳුර ආලෝකය. රයදාවල ඉක්මව ඔන්න තේරෙන්නේ නැති බන. අපි රාත්‍රිය ගැනත් හොඳට දන්නවා. අපි දන්නවා හන්දන රාත්‍රිය කරුවලයි අන්ධකාරයි හරි ආලෝකය දහවල අපි දන්නවා දහවල ගැන හොඳට දන්නවා අත්දැකීම් තියෙනවා ඉක්ම වූ අන්නෝ තේරෙන්න බලන්න එතන තමයි නිවන් මඟ නොතේරෙන එකම අල්ලන්න දහස් වාරයක් අල්ලන්න එක එක වෙලාවක ඇල්ලේ නොතේරෙනවා කියලා අත්හරින්න එපා වෙන දැන් සරලව ඔතන ඉඳන් බලන්න අත ඉස්සුවොත් මොනවා හරි අහුවෙනවද අහුවෙන්නේ නැහනේ මොකද අත අඩි අඩි පොඩි පොඩි ප්‍රමාණයනේ උස නමුත් උඩින් මොකවත් නැද්ද තියෙනවනේ තා පොඩ්ඩක් උඩට අත ඉස්සුවොත් ඔය ෆෑන් පෙත්තක වදී අත තව ටිකක් උඩට තවත් පොඩ්ඩක් උඩට අත ඉස්සුවාම සිවිලිමක් අහුවෙනවා තවත් උඩට අත ඉස්සුවාම මේ වහලක් අහුවෙනවා ඔහොම තියෙනවනේ නමුත් අපිට අහුවෙන්නේ නැති පමණින් නොතේරුණු පමණින් එතන දෙයක් නැහැ කියලා තීරණය කරනවා නම් ඒක අමු ගොංකමක් මෝඩකමක් නේද ඒක ඒක නිසා මේ ඉක්ම වූ කියන වචනේ මට මුකුත් අහුවෙන්නේ නැහැ කියලා යන්න එපා තේරෙනා නේද ඒක ගැඹුරුයි ටිකක් ඔබේ අතට වඩා අත දිගට වඩා ගොඩක් එහයින් තියෙන්නේ ඒ නිසා ඔබට අහුවෙන්නේ ටිකක් අත දික් කරගන්න ටිකක් ඔබ ඊට වඩා උස් වෙන්න ඊට වඩා ඔබ සැලකිලිමත් වෙන්න ඊට වඩා ටිකක් ප්‍රබුද්ධ වෙන්න ඉස්සරහට යන්න පෙන්වත් අනේ විට ඔබට පුළුවන්කම ලැබෙනවා අර ඔබේ අත දිගට වඩා ඈතින් තියෙන දේ මොකද අර ඉන්ද්‍රිය සාපේක්ෂිතව නෙන්නේ පින්නතර ඉන්ද්‍රියට අහුවෙන්නේ නැත්නම් ආයේකේ අර්ථයක් නැහැ කියලා හිතනවා. හැබැයි මේක ඉන්ද්‍රියන් බොරුවක් කියලා තේරුම් ගත්ත කෙනා මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නැති ගමනට ඉතාම කැමති. ඉන්ද්‍රියන් බොරුවක් කියලා වේදනාව බොරුවක් කියලා ලෝකය බොරුවක් කියලා තේරුම් ගත්ත කෙනා මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නැති ගමනට හරිම කැමති. ඒ ගමන හරි සාන්තයි. ඒක හරිම සුන්දරයි. මොකද මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ලෝකයේ දුකක් කියලා තේරුම් ගන්නවා කියලා කියන්නේ පින්නතුනේ සුඛ වේදනාව එනකොට බය දුවන්නේ. දෙනතර සුඛ වේදනාවට පුදුම බයක් තියෙන්නේ මම. තේරෙනේ? දැන් මගේ හිතට කවුරු හරි සැප වේදනාවක් දුන්නොත් එහෙම මම හරි බයයි. තේරෙනේ? මොකද භයානක මේක. මොකද වේදනාව තමයි භයානක. එනිසා අවේදීත සුවය විතර වේදනාවේ සුවය නෑ. වේදනාව හිත පුච්චනවනේ. දැන් බලන්න දරු සෙනෙහසෙන් හිත පිච්චෙනවා. ස්වාමියාගේ සෙනෙහසෙන් හිත පිච්චෙනවා. භාර්යාවගේ සෙනෙහසෙන් හිත පිච්චෙනවා. ගිනි ගන්නෝ. ආදරවන්තයාගේ පිළිබඳව ගිනි ගන්නෝ. ආදරවන්තිය ගැන ගිනි ගන්නෝ. වස්තු සම්පත් ඒව මේව තියෙනවා ඒව ගිනි ගන්නෝ පිළිබඳව මේ අවේදීත සෝය කියලා කියන පින්නතුනේ අපේ මනස අපේ ශරීරය අපේ ආත්මය බොහෝම ලස්සනට සෞම්‍ය කරන ශක්ති ධාරාවක් බලයක් ඒ නිසා සරුවත් මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා නිවන සැපවන්නේ අවේදීත නිසාමයි නිවන සැපවන්නේ වේදනාවක් නැති නිසාමයි. එහෙමනම් අපි වේදනා නැති මාර්ගයක් හැමතිස්සෙම හොයන්න අපේ පින්නතුන්. මං ඔබව තල්ලු කරන්නේ නැහැ. ඔබම යන්න. මං ඔබව තල්ලු කරොත් ඔන්න මොනේ කරයි කියනවා කියයිනේ. තමන්ම කටු ඉති පඳුරු උගලගෙන කඩාගෙන නමාගෙන මේ අවේදිත මාර්ගේ හොයාගෙන යන්න. අපි හිතන ඔබට සමාජයේ ඉන්න විශේෂ කාලයක් හම්බ වෙන්නේ නැහැ. ඒත් ඔබේ පරේෂණයට ඔබගේ බුද්ධිමය ඥානමය කාලය ඔබේ ආධ්‍යාත්මය තුළින් ඔබට ගන්න පුළුවන්. බස් එකේ යද්දි, වාහනේ යද්දි, ගෙදර කෑම බීම උයද්දි, රෙදි බීදී උයද්දි, වතුර ටික නාන වෙලාවට ඕන වෙලාවක මේක ගන්න පුළුවන්. මොකද අධ්‍යාත්මික අවකාශය කොහේ දාගෙන ඉන්නවද කියලා වෙන කෙනෙක් දන්නේ නැහනේ. තමන්මනේ දන්නේ. තමන්ට පුළුවන් ඒ ධර්ම අවකාශය ගන්න ආධ්‍යාත්මය තුළින්. බාහිරින් ඔබට මොන වගේ කාර්යභාරයක් තිබුණත් ඒ ආධ්‍යාත්මික අවකාශය ගන්න පුළුවන්. සම්මුති එක්තරා ලෝකයක් තියෙන්නේ. මේ පන්තල් පරිපාලනය රෝමයෝ මේ කරන දේවල් මේක සම්මුති ධර්මයක් වෙන්න තුනේ. ආධ්‍යාත්මය නැහැ. ඔබගේ සිව්පසේ වෙනුවෙන් රස්සාවක් කරන එක, ගෙදරවරේ වැඩ කටයුතු කරන එක, ඒක සම්මුති ධර්ම ටිකක්. ඕක ඇතුලේ ධර්මය ඔබවන්න බැහැ. ඕක ඇතුලේ ධර්මකාමීත්වයක් හදන්න බැහැ. වැඩක් නැහැ. ඒක හැදුවත් වැඩක් නැහැ. ඒක ලෝක සම්මතයේ ක්‍රමවේදයකට යන දෙයක්. ඒක අපිට තේ එකක් බොන්න පුළුවන්, රුපියල් 10ටත් බොන්න පුළුවන්, රුපියල් 1500ට 2000ට බොන්නත් පුළුවන්. එහෙමනේ ඒකේ හැදෙන විදිය. ඒකේ ලෝක සම්මතය තුළ ඒක හැදෙන විදිය. දැන් රුපියල් 10ට බොන එක ඔන්න ප්ලාස්ටික් කෝප් එක, පොඩි වීදුරු කෑල්ලක ලෑලි කෑල්ලක් උඩ වාඩි වෙලා චොරස් ගාලා වීදුරුවට වැක්කුවා, වීදුරින් දුන්න මෙව්වා. එදා සංසිගර 2000කට බොනේකට ගියාම හොඳ වටින කියන පුටුවක වාඩිලා එයා කන්ඩිෂන් එකක් එක්ක ලස්සනට මේක කරලා බොහොම වැදගත් විදිහට කතා කරන කෙනෙක් ටයිකෝඩ් දාලා ඇවිල්ලා ඈ අපිට ලස්සනට පේපර් සර්වියට් එකක් එක්ක සීනි වෙනම තේකෝ වෙනම වෙන වර්ගය වෙනස්, ක්වොලිටි එක වෙනස් ඔන්න හම් වෙනවා. ඒක එකක්. ඒ නිසා අපිට කියන්න බෑනේ මෙතන අසාධාරණයි අතන සාධාරණයි කියලා. ඒ පහසුකම් අනුව ඒ ලෝකේ එක හැදෙනවා. ඒක එසම මේ ලෞකික ලෝකයේද සාධාරණත්වයක්, මධ්‍යස්ථයක්, මධ්‍යම ප්‍රතිපදාවක් ලෞකික ලෝකේ හදන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරු ගල් තලාවෙත් වැඩ ඉන්නවා, ගහක් යටත් වැඩ ඉන්නවා, සුවඳ කුටියෙත් වැඩ ඉන්නවා, රජාසනෙත් වැඩ ඉන්නවා. උන්වහන්සේට කොයිම තැනකවත් සත්පුජ්‍යලාත්ම ගතියක් නෑ. එතෙන්ද ජීවිතේ හැදෙනව පින්නතුනේ. මේ දර්ශන අවබෝධය ලබා ගත්තට පස්සේ ඇතුවත් ජීවත් වෙන්න පුළුවන්, නැතුවත් ජීවත් වෙන්න පුළුවන්. ඕනම තත්ත්වයක් දුකක් නෙමෙයි කියලා තේරෙන මට්ටමට එනවා. ස්වභාව ධර්මයක් කියලා තේරෙනවා. දැන් අපි ගන්න ඕනේ දහවල් කාලයේ ස්වභාව ධර්මයක්. ඉතින් අපි රාත්‍රියට සාප කරන්නේ නැහැනේ. රාත්‍රියත් ස්වභාව ධර්මයක්. ජීවිතයේ සතුටත් ස්වභාව ධර්මයක්, දුකක් ස්වභාව ධර්මයක් කියන අවබෝධයට එනව පින්නතුනේ. නිතතින්ම තමා තුළ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපද පරාමාස එළවගෙන සම්පූර්ණේම යන එක. ඉතින් මේකේ ධර්මයේ පින්නතුනේ දැන ගැනීම කියලා එකක් තියෙනවා. මේකේ ප්‍රත්‍යක්ෂතාවය කියලා තව එකක් තියෙනවා. පොඩ්ඩක් ඔය දැනගත්ත උදවිය තමයි සමහරලාට මට හිතෙන විදිහට මම රහත් කියලා කෑ ගහන්නේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට එච්චර ඌමනාවක් නැහැ. මේ එහෙම මම රහත් කියලා පෙන්වන්න ඕනේ නැහැ. මේ දේශනාව තුළින්, ධර්මයේ තුළින් එයාට ඒක පැනනගෙනවා. ඔච්චර විලාපතිතී කියන්න ඕනේ නැහැ මම මේ රහත් කියලා. එනිසා මේ මාර්ගය තුළ සිටිය තුළ ඉඳලා පුජ්‍යල ආරෝපණයක් අවශ්‍ය කරන්නේ. තමන්ගේ මඟ දේශනා කරගෙන යනකොට අනිත් කෙනාව තේරුම් ගනී. එච්චරයි. දැන් රහතන් වහන්සේ කියලා කෙනෙක් වෙන්නු වැරදීනේ. දැන් මම රහතන් වහන්සේට දෙන කරුණ ගෞරවය කියලා මේ පංචස්කන්ධයට ගෞරවයක් දාගෙන වැඩන්නේ නැහැ. ඒකට ගෞරවයක් ඕන මට. ආධ්‍යාත්මික ඔබේ ගෞරවයක් ඕන. මොකද ඒ ආධ්‍යාත්මික ගෞරවය? ඔබත් මේ ධර්මය අවබෝධ කරන්න ඕන. ඔන්න ඕක තමයි මට කරන්න පුළුවන්. ඒකට කරන්න පුළුවන් මල් දැමීම. නැත්තම් මගේ දායකයන්ට කිව්වහම මේකේ මල් ටිකක් හැමදාම වටේ තියන්න ඕන, එනකොට මල් ටිකක් හින්න ඕන කිව්වොත් ඔය පොඩ වේදමක් ගියාට ඔක කරයි මිනිස්සු. ඉතින් ඕකේ දෙයි මොකද්ද? තමන්ම සංවිධානය කරවල තමන්ම අණ කරලා මල් කඩාගෙන තමන්ම පාරියාල හරියට අර මැටිඑම තෝරු කරන වැඩේනේ. එයාගේම ලවා කුමල් මාලා ටිකක් ගෝලිය අතේ යවලා එයාගේම මිනිස්සුන්ට කියලා ඒක දම්මගෙන ඒ මල් මාලාවේ සල්ලිත් ඒ මිනිස්සෙම ගෙවලා ඒක ඇති වැඩේ මොකද්ද? එහෙම දෙයක් නැහැ. පුජ්‍යලෙක් නෙමෙයි පින්නතුන් හොයාගන්න ඕන. පුජ්‍යලෙක් නෙමෙයි හොයාගන්න ඕන. පුජ්‍යලෙක් නැති බව හොයාගන්න ඕන. ආනන්ද හාමුදුරුව පුජ්‍යලෙක් කියලා තැනට කොටස් කරන කෙනෙකුට ධර්මය හොයාගන්න බෑ. ආනන්ද හාමුදුරුව පුජ්‍යලෙක් නෙමෙයි කියන තැනට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයක් කියලා කොටස් කරන කෙනාට ධර්මය හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයක් නෙමෙයි. කියන තැනින් අඳුන ගන්න ඕන. ඒකනේ පුජ්‍යලයක් හඳුන ගන්න බැරි නිසානේ අර වක්කලීට කියන්නේ නේ යෝ ධම්මං පස්සතේ. ඔබ ධර්මයේ දකින්න. ඉතින් පුජ්‍යලයා බුදුහාමුදුරුවෝ නම් කියන්න තිබ්බ ඔබ නිතරම බුදුන් දිහා බලාගෙන ඉන්න, ඔබ නිතරම බුදුහාමුදුරුවෝ දිහා බලන් ඉන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළ කොහෙද මේකේ බුදු කෙනෙක්? මේක මේ පංචස්කන්ධයක් වුණ වෙන ශරීරයක්. මේකේ කොහෙද බුදු කෙනෙක්? යෝ ධම්මං පස්සතේ ධර්මයේ දිහා බලන් ඉන්න, මේ පංචස්කන්ධ දිහා බලන් ඉන්න නැතුව. එහෙමනම් පිරුණතුනි ජීවමාන කාලයේ සම්පූර්ණ බුද්ධ ශරීරයටත් බුදුහාමුදුරුවෝ ඒ විදිහට නම් අඳුරලා දුන්නේ. කවර කතාවදනේ? එහෙමනම් අර පාරක් නැති දිසාවකට නොයැටුණු මාවතේ වේගින් දිව යන්න හමුවනතුරා නිර්වාණය. පාරක් නැති දිසාවකට නොයැටුණු මාවත දිගේ දිව යන්න නිර්වාණය හමුවන තුරා. දැන් ඔයගලන්ට තේරුමක් ඇති දේවල්ද ඕන, තේරුම් නැති දේවල්ද ඕන? තේරුම් ඇති දේවල් කියන්නේ සංස්කාර. තේරුම් නැති දේවල් කියන්නේ ඒක සංස්කාර නැති නිසා. මේ තේරුම් ඇති දේවල් පස්සේ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට සිද්ධාර්ථ යන්ට එපා වෙච්ච නිසා පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන පිරිනුතුනේ තේරුමක් නැති දේවල් පස්සේ ගියා. තේරුමක් නැති දේවල් කියන එක එක මේ කරන්න පුළුවන් නේ. දැන් කිසි ප්‍රයෝජනයක් නැති දේවල් වලටත් අපි තේරුමක් නැහැ කියලා කියනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ දැනුම සංස්කාර නැති කියන එක මෙතන අදහස් කරන්නේ. වචන කියන දුර්වල වචන වලින් තමයි අපි මේකේ විග්‍රහ කරන්නේ. උසස් මනුස්සය තේරුම් කරගන්න ඕන මේක කතා කරන්නේ කවුද කියලා. එතකොට ඒ කතා කරන කෙනා අනුව යාට තේරුම් කරගන්න පුළුවන් මෙයා මේ අදහසින් මේක කියන්නේ කියලා. තේරුණා නේද? මට සිංගප්පූරුවේ ගිහිල්ලා දේශනාවක් කරද්දි මට ඒ මහත්මයක් කව සායන්නාංශ මේ අපිට කෙටියෙන්ම කියන්න නිවන් දකින්න කරන්න ඕන වැඩේ මොකද්ද කියලා කියලා. මං ගෝ හැමදාම උදේට නැගිට ගමන් මට හෙන දාපන් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. මං ගෝ මට නෙමෙයි තොට තමන්ට හෙන ගහපන් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා දෙකොට ඉඳලා කට්ටිය බලාගෙන හිටියයි මේ මොකද්ද කිව්වේ කියලා. නැවැත්තන්ට කියන්න තියෙන්නේත් ඒකයි. උදේ පාන්දර නැගිට ගමන් මට නෙමෙයි හොඳේ තොට තව තමන්ට තමන් හිතන්න ඕනේ මට හෙන ගහපන් කියලා උදේ පාන්දර හිතන්න ඕනේ. මඩ කියන්නේ මමත්වයට. මමත්වේ නැතිෙන්න ඕනේ. එතකොට හෙන ගහනවා කියලා කියන්නේ ආයෙ ඉතින් හරි හෙනයක් වැදුන මිනිස්සයා ඉවරයිනේ. නැති වෙලා යනවානේ. ඒස හැම දවසම උදේ නැගිටලා බුදුන් ඇඳලා මට හෙන ගහපන් අද කියලා වැඩේ පටන් ගන්න දවස සම්පූර්ණයි සාර්ථකයි. ඈ කවුද කැමති? හැබැයි අපි හරියට ඉලක්ක කරන්න ඕන අපේ භෞතික ක්‍රියාකාරකම් මේවා සාර්ථක වෙන්නේ නෙමෙයි. මේක තන්දරේ මේ තියෙන්නේ මගේ තියෙන පාපිෂ්ඨ සිතුවිල්ල. සිතුවිල්ල නෙමෙයි සිත. පාපිෂ්ඨ සිත මමත්වයේ නැමැති පාපිෂ්ඨ සිතට ඒක විනාශ වෙන්න ඕන කියලා, නැති වෙන්න ඕන කියලා. දුක් දෙන, වේදනා දෙන, තෙරපෙන, ඇලෙන, ගැටෙන මේ පාපිෂ්ඨ සිත දුර වෙන්න ඕන. ඉතින් මං කියන දේවල් වල සමහර අය ඇත්තටම ඒවේ තේරුම් ගන්නේ අවුරුදු 5-10 ගිහිල්ලා. දැන් ඒක මහත්මෙක් විතරයි කියලා අර දේශරේකුත් කළා. මීට අවුරුදු 10කට ගියපු කලින් ගියපු එක මට දැනුනේ තේරෙන්නේ මං එදා හිතුවේ හාමුදුරන්ගේ ඔළුවේ පොඩ්ඩක් අප්සෙට් එකක් තියෙනවා කියලා. මේ තිබුණා මේ නෑ කියලා එකක් මං පෙන්නුවා කියලා. ඒක මට තේරුනේ අවුරුදු 10කට පස්සේ කිව්වා. එදා හිතේ හාමුදුරන්ගේ මොකක් හරි ට්‍රැක් අවුල් වෙලා භාවනා කළා මොකක් හරි එක තේරෙන්නේ නැහැ කිව්වා. දැන් මම මේ කිව්වා මේ යමක් තිබ්බා. එතකොට මේ තියෙනවා. එහෙම දෙයක් තිබ්බාම මේ තියෙනවා. දැන් මේක ගත්තා. දැන් නැහැ. දැන් මේ නැහැ කියන එක ගත්තාම එතකොට තේරෙන්නේ. පොඩ්ඩක් මෙතෙන්ට මේ කන්සන්ට්‍රේෂන් එකක් පොඩ්ඩක් දාලා බලන්න මොකද්ද මේ කතන්දරය කියලා. මේ මේ මෙහි තමයි තියෙන්නේ පින්නොත්තුනේ මේ අනුසෝතගාමි ප්‍රතිපදා. මේ බුද්ධව හසුරවන්න කැමති නැති උගත්කම සහ පොත්පස්සෙම යන විදර්ශනා ධූරයට කැමති නැති අයට මේවා නිකම් විකාර. මේව පිස්සු. නමුත් ගවේෂණයක් ඔස්සේ නිර්වාණය හොයාගෙන යන අයට මේක අත්‍යවශ්‍යයි. දැන් ඔය අපි හැමදෙරු ගොඩක් අය ඉන්නේ කලකිරලා මහාන වෙච්ච අය නෙමෙයිනේ. පොඩි කාලේ මහාන වෙන්නේ ඉගෙන ගන්න. එහෙම නැත්තම් එක්ක ගෙදරට කරදර නිසා, නැත්තම් හතර ගෙදරේ පාළු නිසා, එක්ක ගෙදර දින දුප්පත්කම නිසා මහාන වෙච්ච හැමදෙරු ඉන්නේ පොඩි කාලේ ගොඩක් අය. ඉතින් ඒ මිනිසුන්ට දර්ශනික බුද්ධියක් නැහැ. ඒගොල්ලන්ට තියෙන අර විභාග ටිකක් කරලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා කොටසක් ඉතින් දිවුරුවරල ගෑණියෙක් කරන් ගියා. තම අර ගැඩිය ඉන්නවා පොට්ටික කියෝ කියෝ. කලකිරීම නැහනේ අපිට ලැබුණ කලකිරීම. අපිට කුඩා කාලේ මෙවැනි භාවිතා ඊට පස්සේ ගිහි කාලෙත් අඳුරගත්තා. කලකිරීමක් තියෙනවා මේ සමාජය. එතකොට අපිට වැදගත් වෙන්නේ මේ පොට්ටිකක් අරගෙන පොත් කියෝ කියෝ ඉඳගෙන පඬිතෙක් වෙන්න නෙමෙයි. අපිට ඕන දාර්ශනිකව අපේ ජීවිතේ සුවපත් කරගන්න. එතකොට මේ බලන්න තියෙනවා. ඒක ගත්තහම නෑ. ඒක ගත්තහම ඊට පස්සේ උත්තරේ මොකද? මුකුත් නෑ. එතකොට මුකුත් නෑ කියන එකයි නෑ කියන එකයි අතරේ මොකද්ද ප්‍රශ්නේ? අර නැහැ කියන්නේ මුකුත්ම නැහැ කියන එක තමයි. අර මුකුත් නැහැම කියලා කියන එක ගත්තා. ඊට පස්සේ මොකක්ද දෙන උත්තරේ මෙතෙන්ට? අර අර මේ උත්තර දෙකට සැසඳෙන එකක් දුන්නොත් මම පොල්ලක් තියාගෙන ඉන්නවා කියලා හිතන ඩෝම් ගාල ගහන ඔළුවට. අර මං ගත්ත උත්තර දෙකට සැසඳෙන ඒවා ගෑවෙන ඒවා උත්තර දෙන්න බෑ. හිතන්න හාමුදුරු පොල්ලක් තියාගෙන දැන් මේ ළඟ ඉන්නවා කියලා හිතන්න. එතකොට පොඩ්ඩක් අවදිමත් උත්තරයක් දෙයි. නැත්තම් ආයි කියනවා, නැතිම් කියනවා, මොකුත් නැහැ කියනවා, අරක මේක එක එක දේවල් කියනවා. මේවට ගෑවෙනේවා. එහෙම කියලා හරියට නෙන්නේ. ඒවට ගෑවෙනේ උත්තර දෙන්න එපා. උත්තරයක් හොයාගෙන එන්න ඕන අනිත් දවසේ එනකොට. පැහැදිලිනේ? ඔව්. උත්තරයක් හොයාගෙන එන්න ඕන. ගෙදර ගිහලා ඔබ දහස් වාරයක් කරන්න, සමහර අයට ඉතින් 100ක් වාරයක් විතර කරනකොට තේරෙනවා. තේරුණා නේද? එහෙනම් දහස් වාරයක් හරි කරන්න ඔබ අධ්‍යයනය කරන්න. ඔබ අධ්‍යයනය කරලා ඒක මේ මාත්‍යයක් තේරුම් අරන් තියෙනවා. ගෙදර දොර වහගෙන ඒක ලොක් කරගෙන මහත්ය වෙන කාමරයකට දාලා ගෙදර අධ්‍යයනය කරලා. ඉතින් මේක රෑ 12ට විතර පත්තු වෙලා උත්තරේ හම්බෙලා මේ ඉතින් ඒ ඇතේච්ච සතුරට උත්තරෙත් තරම් ඉතින් රෑ 12ට එන්න බෑනේ. ඊට පස්සේ උදේ පාන්දර 6 වෙනකොට පන්සලේ ඇවිල්ලා උත්තරේ ගෙවුවා. ඒ සතුට ඉතින් මොනතරම් දර්ශනයක් ඒකේ තියෙන්නේ නැද්ද? ඒ කතන්දර වැඩක් නැහැ. ඒ කොළුවෙන් අයින් කරලා දාලා තමන්ගේ ප්‍රශ්නාර්ථයට විතර තමන් නිහතමානීව සංයමයෙන් සංවරයෙන් මේ සසර දුකෙන් අත මිදෙන්න නිර්වාණ මාර්ගයේ අසංකාරික නිරෝධ මාර්ගයේ සොයා ගන්න යම් අවදියක් ඇති කරගන්න පුළුවන්, වෙනසක් ඇති කරගන්න පුළුවන් දර්ශන මාර්ගයක් අවදි කරගන්න මේ දේවල් කරන්න. ඉතින් මේ අද කාලේ ඉන්න පඬිතුයෝ බුදුහාමුදුරුවෝ හිටියනම් බුදුහාමුදුරුවෝ විකෘති කියලා කියන මොකද හේතුව? රෙදි කෑල්ලක් පිරිවැද්දාම නිවන් දකින්න පුළුවන්ද? අපේ මිනිස්සු උගත්තු ටික තර්කයක් දායි. එහෙනම් ඉතින් ලොන්ඩ්‍රි ගාරේ කොච්චර නිවන් දකින්න ඕනේ? උන් රෙදි වදිනවනේ හැමදාම. ඈ අර මඩලාවට මේ මඩලාවට පඬිතුට එක කියයි ලොන්ඩ්‍රි කාරය වෙන නිවන් දකින්න ඕන කියලා. ඒ නිසා මේ උගතුන් නැමැති ඔළුව උදුම්වාගත්ත හරට්ට නෙමෙයි මේවා තියෙන්නේ. මේවා ජීවිතේ නිහතමානීව දුක දැනෙච්ච සුනීත සෝපාක පටාචාරා වැනි අහිංසක වැනි අසරණ මිනිස්සුන්ට මේ නිවන තියෙන්නේ. මම ඇයි ඒගොල්ලන්ට ඔළුව දුමෝ ගත්ත හරක් කියලා කියන්නේ? ඇත්ත වශයෙන්ම එහෙම තමයි පේන්නේ. ඒක පේන්නේ ඒක එහෙම නිසා තමයි. ඔවුන්ට යන් දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ දැනුම් සම්භාරයෙන් කයිවාරුවක් ගන්නවා එතන ඇවිල්ලා. අතන කොතේ දුමුණා මෙතන පොතේ ඒ මිනිහට මොකක්වත්ම නැහැ. මේ දර්ශන වේදයත් එක්ක ලෝකෝත්තර භාවයත් එක්ක සලකද්දී ඒක ඉතාම ප්‍රාථමික තැනක තියෙනවා. ඒ මිනිස්සුත් එක්ක මේ දර්ශනය ගැන කතා කරන්න දෙයක් හැරෙන්නවත් බෑ. ඔවුන් අපිට වඩා ඉහළයි. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, මාන්නයෙන්. ඒ නිසා මේ දර්ශනයට ඉඩක් නැහැ. අපිට වඩා ඉහළයි නේද? උකහාගත් දේවල් වලින්, කේලම් වලින්, ඒ වගේම තර්ක වලින් සහ මාන්නයෙන්, උද්දච්චකම් වලින් සහ එක එක තනතුරු තානාන්තර වලින් අපිට වඩා ඉහළයි. බුරු කියන්න හොඳ නැහැනේ. හැම දෙයකට වඩා පහළයි කියන්න හොඳ නැහැනේ. ඒවෙන් ඉහළයි අපිට වඩා. දැන් අපි සමහර දේවල් අපි යටපත් කරන්නේ අපි කොහොමද? දැන් අපිට වඩා සමහරලාට සේවකයෙක් හරි කවුරු හරි අපිට වඩා ක්වොලිටි දෙයක් කියනවා. අපි ඒක යටපත් කරන්නේ කොහොමද? අපි තියෙන බලේ දාලා. ඈ ලොකු මැඩම්ලා දන්නව ඒක අපි මොකද කරන්නේ? පණ්ඩිත කතා කරන්න තියෙනවා. අපි දන්නවා මේ අපි හිතුවට වැඩිය ඒක ක්වොලිටි කියලා, ඒක හොඳයි කියලා. නමුත් ඒක ගාලා දානවා. ඒක තමයි බලය. පස්සේ ඉතින් කල්පනා කරනවා ඌ කොහොමද ඕක දෙන්නේ කියලා කල්පනා කර කර යනවා. නමුත් කියන්නේ කොයි වෙලාවකවත් බොහොම හොඳ දෙයක් කිව්වේ හරි ෂෝක් මගේ මොලේ පැදුවා කියලා කියන්නේ නැහැ. ඒ තමයි මාන්නේ හැටි. මේ හරි අපූරු ශාසනයක්. බොහොම දහත් බුද්ධියකින් මේ ධර්ම මාර්ගය යන්න ඕන. තර්ක කරන්න, වාද කරන්න. හැබැයි සත්‍ය දැක දැක කවදාවත් සත්‍යයටපත් කරන්න නැති තැනක ඔබ ඉන්න ඕන. මමත් එහෙමයි. ඒ දවස්වල මට නොතේරෙන දේත් එක්ක මම තර්ක කරනවා. හැබැයි සත්‍ය පෑදලා දුන්නොත් මේ පොඩි ළමෙක් හරි වෙන්න පුළුවන්. කවුරු ගිහියෙක් හරි වෙන්න පුළුවන්. මම ඒකට හිස නමනවා. ගරු කරනවා. අන්න ඒ නිසා තමයි අපිට නිවන් මඟ පාද ගන්න ලැබුණේ. මම හොඳ ගිහි බෞතුන් එක්ක පව තර්කවාද කරලා තියෙනවා. සමහර ගිහි බෞතුන් මාව නිවැරදි කරලා තියෙනවා ධර්ම අවබෝධයට කලින්. එතකොට මම ඒව බොහොම හිසනමා බොහොම ගෞරව දක්වලා තියෙනවා ඒකට. ඒක මම තවත් ගැඹුරින් විමසලා බලලා තියෙනවා. මට මේ අවකාශයේ හිස් නැහැ කියලා කියන්නේ ගිහි පින්නතේ. මම ඒක තමයි මේ ධර්ම මාර්ගයේ විවෘත වෙන ප්‍රධාන සම්දිස්ථානයක් උනේ. මොකද මම ශූන්‍යයි කියලා හිතාගෙන හිටපු ලෝකේ ශූන්‍යයක් නැහැ, ඒකකයක්. එනදුන මතකයිදනේ නේද? එයා උදාහරණයක් ගත්තා. එයා කිව්වා මේ ඔය හාමුදුරුවෝ හිස් තැන් හිස් කිස් කියලා ඔය කතා කරන තැන හිස් බව නෑනේ කියලා කිව්වා. මාත් ඉතින් අතෑරේ නෑ. මං කිව්වා මම කියන්නේ හිස් කියන දැනම තමයි ඉඳලා තමයි කියන්නේ කිව්වා. හා මං උදාහරණයක් කියන්නම්කො හාමුදුරුවන්ට. මේ ගිහියේ මේ එතකොට කිව්වා මේ පුටු දෙකක් තිබුණා. හා පුටු දෙකක් තියෙනවා. ඔය පුටුවේ අර පුටුවේ ඇතුලේ තියෙන කකුල් හතරේ තියෙන අවකාශයයි අනිත් පුටුවේ තියෙන කකුල් අතර ඇති අවකාශයයි දෙකක් දෙකක්ද කියලා ඇහුවා. දීපංකෝ උත්තරය. ඔය දෙන උත්තරේ දන්න අය උත්තර දෙන්න එපා. මං ආපු අය දන්න නැති අය උත්තර දෙන්න බලන්න. අහපු නැති අය දෙකක්ද එකක්ද කියලා ඇහුවා. එතකොට ටිකක් ක්වලිටි උත්තරයක් හැටියට දෙන්න පුළුවන්කම තියෙන ටිකක් හොඳ එකක් හැටියට නම් එකක් කියලා තමයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. දෙකක් කියන්න බෑනේ. ටිකක් දෙකක් කියනවට වඩා ටිකක් පව එක වැඩි එකක් කියලා කිව්වා. දැන් එකක් එකක් කිව්වට පස්සේ ඒ මහත්මයා මම කටකොණින් පොඩි හිනාවක් දාන කොමල. දැන් අර කෙනෙකුට වැරදුනාම යන හිනාවක් තියෙන අපිට ඒ වගේ හිනාවක් යනවා. එහෙම හිනාවක් යනකොට මේ මට තේරුණ මොකක් හරි කොහෙන් හරි වැරදුනා මට කියලා මම ඇත්තෙන්ම ඔළුව යොදලා බලනකොට මං කිව්වා එයා කියන්න කලින් උත්තරේ නෙවැරදි උත්තරේ දෙන්න කලින් මම උත්තරේ හොයාගත්තා. ඔව් හරි කියලා. එතකොට මගෙන් අහුවා තේරුණාද දැන්? මං කිව්වා ඔව් වැරදුනා කියලා තේරුණා. මම හිස් බව දැනගෙන ඉඳලා නැහැ. දැන් කාගෙන් හරි ගිහින් අහන්න එපා උත්තරේ. තමන්ම හොයන්න. කාගෙවත් දැනගත්තු උත්තර ඇත්තටම වැදන්නේ මේකදී. තමන් ගවේෂණය කළම ගන්න උත්තරේ තමයි හොඳ. අතෙන්දිත් මට අර උත්තරේ දෙන්න කලින් මට ඒ උත්තරේ ආවා. මට වැරදුනා. අතන හිනාවක් පෑවා. එතකොට තව පොඩ්ඩක් මම ඇහැරලා බැලුවා. එතකොට මාත්‍ර උත්තරේ තේරුණා. මම ඒක පිළිගත්තා. අවදියක් සිද්ධ වුණා. මේකේ න්‍යායාත්මක විස්තරය සහ උත්තරේ ඔක්කොම දීලා ඔබ යවන්න පුළුවන්. ඔබ අමු මොඩෙක් වෙනවනේ. ඔබ ගවේෂණයකින් තොරව දැනුවත් කිරීමක් කළොත් එහෙම අපි මොඩෙක් වෙනවා. මේ ධර්ම දේශනා කරන හාමුදුරුවරු කරන්නේ මේ සමාජයක් ගොන්නු කරන එක. ඇයි මේ මිනිස්සුන්ට හිතන්න දෙයක් ඉතුරු කරන්න නැතුව ඔක්කොම කියන එක තමයි ගොනා කිරීම කියලා කියන්නේ. තේරුණා නේද? දැන් අර ඒක කුෂිකර්ම දෙපාර්තමේන්තුවක පුජ්‍යලේකුයි නිකන් ගුරුවරයෙකුයි දෙපැත්තේ මල් පැල ටිකක් වගාවක් කළාලු. අර කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු මිනිස්සු ඕනොන්ටත් වැඩිය වතුරයි පෝරයි ඔක්කොම ලංකර කර හැදුවලු.
ඊට පස්සේ අර ගුරුවරයා ඉඳලා ඊටල වතුර පොඩ්ඩක් දාලා ප්‍රමාණවත්ව මේ මිනිස්සු එක ගණන් ගන්න නැතුව හිටියේ. ඉතින් මේ ලොකු හුලඟක් ආවහම අර කුසිකර්ම දෙපාර්තමේන්තුවේ මිනිස්සයගේ අර එයාගේ මේ තිබුණු පැල ටික ඔක්කොම ගැලවිලා මුල් වලින් ගැලවිලා ගියාලු. ඉතින් මෙහා පැත්තේ මිනිස්සයගේ එහෙම මුල් වලින් ගැලවිලා එහෙම කැඩලා බිඳලා නැහැ හොඳට තියෙනවලු. මොකද කියලා අහුවාම අර බලනකොට මේ ගුරුවරයා ප්‍රමාණවත්වයකට වතුර දැම්මේ. ටිකක් පැලවලට මහන්සි වෙන්න ඉඩ දුන්නා. ටිකක් ගැඹුරට යන්න, පොහොර හොයාගෙන යන්න, වතුර හොයාගෙන යන්න ඉඩ දුන්නා ටිකක්. එතකොට මොකද වෙන්නේ? මේ පැල ශක්තිමත් වුණා. අර එතන අන්න ඒ වගේ අපේ බෞද්ධයෝ උත්තර සහ පිළිතුරු වලින් පුරවා දැම්මට පස්සේ වෙන්නේ අර කුසිකර්ම දෙපාර්තමේන්තුවේ පූජ්‍යලයාගේ පැල වගේ. එයා ඕනෝට වැඩිය පෝර වතුර ඔක්කොම ලං කරලා දුන්නා. මුලට හිතන්නවත් ඉඩ දුන්නේ නැහැ. බොහොම සරලට උඩින් වැරුණා. කොහොම ගැන මහා ධර්ම දරයි. පොඩි තේරත් ඔන්න කඩාගෙන ගියා. ඒ නිසා ඔය දැනුමෙන් උගත්කමින් හරි මේ ගණිතඥ වෙනවට වඩා ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන උපාධිගත් අයට වඩා මේ මහ පොළොවේ අඩිය ගහලා මේ මහ පොළොවත් එක්ක හැප්පිච්ච මිනිස්සු ශක්තිමත්ද නැද්ද? කිසිම කළමනාකරණ උපාධියක් නැහැ. නමුත් නියමිත කළමනාකරණේ වැඩේ කරනවා. එයා ශක්තිමත්. එයා ශක්තිමත්. ඒ නිසා දැනුමට වඩා ඒ නිසා අපි හැමදාම කියනවා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා නොවේ. මම එක වෙනස් කළා. මතු රැකෙනා ශිල්පයමයි උගත මනා. ලෝකේ ගොඩක් දේවල් මේ වෙනස් කරන්න වෙලා තියෙනවා සමාජ සම්මතයන්. එසා ඔබට මතු අවශ්‍ය කරන දේ අද ඉගෙන ගන්න. අද ඉගෙන ගන්න දේ අනාගතයට අවශ්‍ය කරනව නෙමෙයි. අනාගතයට සහ හෙටට අවශ්‍ය කරන දේ ඉගෙන ගන්න. එන් ජීවිතය ලස්සන වෙනවා. ධර්මය අවබෝධ කරගන්න, විමස ගන්න. විදර්ශනාව අත්‍යවශ්‍යයි, පරේෂණය අත්‍යවශ්‍යයි. දැනුම හැම විටම දෙවනියට දාන්න, පරේෂණය හැම විටම අංක එකට ගන්න. කවුරුත් කියන නිසා පිළිගන්න. කියන දේ අහන කෙනෙක් වෙන්න එපා. කියන දේ විමසන කෙනෙක් වෙන්න. අපිට අපේ දෙමව්පිය වැඩිහිටියෝ හැමදාම කිව්වේ කියන දේ හපං කොළුව කියලා. මං කල්පනා කරනවා මේ මෝඩ ආච්චි කියන දේ මං ඇහුවොත් මට මොනවා වෙයිද? ඈ මේ මෝඩ මහප්පා කියන දේ මං ඇහුවොත් මට මොනවද? මේ මහප්පා වගේම වෙයි මාත් කියලා මං බය වුණා. මං හිතුවා මේ මහප්පා කියන දේ නම් මං අහන්න ඕනේ, මූ කියන දේ මං හොයලා බලන්න ඕනේ කියලා. අන්න ඒක නිසා තමයි ගමනක් තිබුණේ. ඒ නිසා කියන දේ අහන්න එපා. කියන දේ විමසන්න, පරේෂණය කරන්න. විමසනවා කියන්නේ කාගෙන් හරි අහනවා කියන එක නෙමෙයි. තමා තුළින් තමන් විමසලා පරේෂණය කළ තියන්න. ප්‍රඥා ධනං සුත ධනං. ප්‍රඥා වැඩෙන්නේ එතකොට. චින්තාමිය ප්‍රඥා. ඒක වාසනාවක්, ධනයක් වෙනවත් නෙමෙයි. ඒස අපේ ජීවිතේ බොහෝම කෙටි කාලයයි. මේ සේවස ඇතුළතදී අපි හැම දිනම මේ මහා පොළොවේ අලු පස් ඒ පුංචි කාලේ ධර්මයේ ප්‍රතිලාභය ලැබල මේ දුර්ලභ දුර්ලභ බුද්ධ ශාසනයේ දේ ලැබලා ඔබට සසර යන්න ඕන නම් ඒත් අදිස්ථාණයෙන් සසර පවත්වා ගන්න. සතරාපාගතගාමී දුක් වලින් අත් මිදෙන්න ජීවිතේ දැනගෙන පරිහරණය කරන්න බෝසත් කෙනෙක් හැටියට අවශ්‍ය නම් සසර පරිහරණය කරන්න අවබෝධයෙන් යන්න මේ ගමන. එතකොට ඔබ ජීවිතේ දුකටපත් වෙන්නේ නැහැ, වේදනාවටපත් වෙන්නේ නැහැ. ඒක අවබෝධාත්මක ගමනක් බවට පත් වෙනවා. ඒක පාරමිතා බවට පත් වෙනවා. මේ හැමදෙනාටම උතුම් වූ නිවන් සම්පත් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අද දවසේ පින්වත් දායකත්වය දක්වමින් පොහෝ දවසේ කටයුතු කරපු පින්වතුන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න කැමති වෙනවා. ඒ විමලා තල්පි කුමාර පින්වත් මහත්මිය විසින් බලාපොරොත්තු වන්නේ අරමුණ වන්නේ ඒ ලීලාවතී පෙරේරා පින්වත් මාතාවට සාංසාරික වශයෙන් නිවන් අවබෝධයේ පිණිස යහපත් උප්පත්ති භාවයන් ලබා ගැනීම පිණිස සසරින් නිවන් ලැබීම පිණිස මේ පුණ්‍ය ධර්මය අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම මේ පින්තුන්ගේ නමින් මේ පරලෝය යදින්නට යෙදුණු සියලු ඥාතීන්ට සාංසාරික වශයෙන් නිවන සැලසේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාගේම නමින්ම මේ පරලෝය යන්නට යෙදුණු හැම දෙනාමත් සිහිපත් කරගෙන ඒ වගේම ලීලාවතී පෙරේරා පින්වත් මාතාව ප්‍රමුඛ එතුමාත් සිහිපත් කරගෙන සසරින් නිවනක්ම සැලසේවා කියලා කල්පනා කරගෙන සියලු ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ පින්වතුන්ගේ පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන මේ අවස්ථාවේ සිටින අන්තර්ජාලය ඔස්සේ අපේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා, නිදුක් නිරෝගී සුවපත් බව වේවා, මේ රෝග ව්‍යාසන වලින් බේරිලා ජීවිතය ආරක්ෂා කරගෙන ධර්මයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවා කියන අරමුණ තියෙනවා. පින්වත් හැම දෙනාටමත් සීල යහපත වේවා, ඉෂ්ඨකාමී දෙවියොත් පින් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්කන්තු සද්ධම්ම දේශනං, චිරං රක්කන්තු තං සදා. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දෙනාටම උතුම් වූ නිවන් සම්පත්න සැලසේවා. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්සේතු ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතෝ.